දේහමදිනාට උතුරන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වාරි පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනේංජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙකි භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩ වසන සේ. එකල්ලෙහි වනාහි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහන්නී කියා කතා කළ සේක. පින්වතුන් වහන්සේයි ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නේ. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍ය හිස්සය, විනාශවන්නාහුය, විනාශවන ස්වභාවය ඇත්තාහුය. මාන්නේ මේ මායාවකින් කරන ලද්දක් වෙනි. අඥානයන් විසින් මගේ කියුම් ලබන්නා මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍යකාම ගුණියෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණියෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍යකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායාට යටත් වෙයි. මේ මායාගේ ස්ථානෙ වෙයි. මායා දමන කෑම වෙයි. මායාගේ කොටු වෙයි. මේ කාමයන් අරමුණ කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියලාද සාරම්භයෝද යන අකුසලියෝ පවතී. ඒ අකුසලියෝ මේ ශාසනයේ ඉක්මින්නා වාර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී. ඉතින් මෙතන පාලි භාෂාවෙන් පෙන්වන අනිච්චා වික්කවේ කාම, කාමයේ කියන එක අනිත්‍ය. තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේ තම්බික්කවේ බාලලාපන. එතකොට බුදුහාමුදුරු පෙන්නවා මේ කාමයේ කියන එක අනිත්‍යයි, තන එක සකස් කරපු එක. ඊළඟට ආපහු පෙන්නවා මේක තුච්චයි, මේක හිස් දෙයක්. මුසා මෝස ධර්ම, අපි දන්නවා යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා ඒක නිර්වාණය විතරයි. මයා කතමේ තම් මායාවකින් කරන ලද්දක් වෙනිය, බාලලාපන බාලයාගේ වචනයකින් සිදුවක් වෙනිය. ඉතින් අපි ඔබ ඉගෙනගෙන තියෙනවා ඒ බාලයා තමයි අපිට නැති කාමයන් කියනවා හරියට ඇති කරන්නේ. එතකොට ඒක අපි ඉගෙන ගත්ත අය අර කුසලයේ බුවාවෙන් හරි ගෙදෙට වින්ගනවා කියලා අපි දවස් හතරේ වැඩසටහනින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ විදිහට බාලයා විසින් මේවා ඇති කරනවා කියන එක. එතකොට දැන් මෙතන පෙන්නනවා මේ දිට්ඨතම් සම්ප්‍රායික මේ කාම සංඥා කියන ඒවා, ඒවා ඔක්කොම මේ මායයට යටත් වෙනවා. ඒක පෙන්වන මාර දෙයියන් මායයට යටත් වෙන මාරස්ස විසයෝ මායාගේ ස්ථානීය ඩොමේන් එක වෙනවා. මාරස්ස නිවාපෝ මායා දමන කෑම, මාරස්ස ගෝචරෝ ඒ කියන්නේ ඒක කොටුව වෙනවා, රේන්ජ් එක වෙනවා. දැන් අපි හැමෝම ඉන්නේ මේ මායාගේ කුහුල් කොටුවේ. එතකොට ඒ කුහුල් කොටුවේ අපි පණින්න හදනකොට මායා මොන හරි කෑමක් දෙනවා. එතකොට අර කුහුළු එළියට පණින් නැතුව ඉන්නවනේ. ඒ වගේ අපිත් ඉන්නවා. අපිට යම්කිසි දුරක් පේනවා නම්, යම්කිසි දෙයක් දිහා බලලා ඕගොල්ලෝ මේ දේ හරි ලස්සනයි ආදී වශයෙන් ගන්නවද, ඒක වැටෙන මායාගේ රේන්ජ් එකට. ඒකෙන් එහාට යන්න බෑ. එතකොට මායාවක් දන්නවා මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ දෙයට කැමති. කවදා හරි කුහුළු කොටුවේ බයින්න හදනකොට මායාව පොඩ්ඩක් මතක් කරලා දෙනවා, ඔයා මේකට කැමති නේද කියලා. එතකොට අපෝ කුහුළු කොටුවේ වැටෙනවා. ඔන්න ඔය ක්‍රමයේ තියෙනවා. එතකොට මාරස්ස මායාට ඒ මායාගේ රේන්ජ් එකේ තමයි මේක තියෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේ නම කල්පනා කරනවා මේකෙන් ඇති වෙන්නේ මේ පාපක අකුසල ධර්මයක්, අභිජ්ජා, ව්‍යාපාද, ඒ වගේම සාරම්භ ගැනීම තමයි ඇති වෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මාන්නේ එහිලා ආර ශ්‍රාවකයනි, මෙසේ ප්‍රත්‍යාවේශ කරේ යම් දිට්ඨ ධම්මික කාමියොත්, යම් සම්ප්‍රායික කාමියොත්ද, යම් දිට්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත්, යම් සම්ප්‍රායික කාම සංඥා කෙනෙකුත් එද්ද, තෙල කාම කාම සංඥා යන දෙකම මායාට තැන්නේ මරුට විශේෂ වෙනවා. මරුගේ නිවාපේ තෙල මරුගේ ගෝචරයි. මේ කාම ගුණ විශේෂ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භ යන තෙල ලාමක අකුසල ධර්මය පවත්නා. ඒ තුන් කෙලසුන් මේ ශාසනයේ හික්මෙන ආර ශ්‍රාවකයාට අන්තරාය වෙනස පවතී. මම කාම ගුණ ලෝකයෙන් මැඩපියා දැහැන් අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඉතාහේද, මම ඉපල වූ මහත්ගත වූ සිතින් කාමගුණ ලෝකයේ මැඩපවත්තා සිතින් ඒ බෝධිපාක්ෂික අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නෝ මාගේ යම් සිතේ පටගන්නා වූ පවිටු අකුසල්ලු අභිද්‍යාවෝද ව්‍යාපාදයෝද සාරංගෝද වෙද්ද ඔහු නොවන්නා වූ. ඔවුන්ගේ දුරුකිරීමෙන් මාගේ සිත කාමාවචර නොව අප්‍රමාණව මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධ්‍යානයට හෝ හේතු වාසය කරන්නා වූගේ සිතේ සමාධිය පැහැදෙනවා. මනා පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් කම්පාන වූ ධ්‍යාන සමාධියට පැමිණෙනවා. ප්‍රඥාවෙන් හෝ බෙදෙනවා. ශරීරයාගේ බෙදීමෙන් මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානය වේද ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මාන්නේ මේ පළවුණු කෙලසුන්ගෙන් කම්පාන වූ ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබෙනවා. එතකොට මේක පෙන්වන්නේ මොකද්ද? මේ අපි හැමෝම ඉන්නේ මේ මායාවේ කුකුල් කොටුව ඇතුළේ. එතකොට ඒ තේරුම් ගන්නවා මම කොහොම හරි මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා. දැන් ඕගොල්ලෝ කොයි හරි තැනක ඉන්නවා නම් එතන බොහොම දුක්ඛිත නම් කල්පනා කරනවානේ මම මේ දුක්ඛිත ලෝකෙන් මං යනවා කොහොම හරි වෙන රටකට හරි යනවා කියලා. ආන් ඒ වාගේ මේ කුකුල් කොටුවේ ඉන්නවා කියලා තේරුම් අරගෙන මම මේක ඇතුළට වෙලා ඉන්නේ නැහැ. මං සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දන්නවනේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පංචේන්ද්‍රියම් පංච බලයම විදිහට තියෙන නේද? ඉන්ද්‍රියවල් හතර ඒව භාවිතා කරලා කොහොම හරි මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය. අන්නේ අදිෂ්ඨානය මේ කම්පා නොවන ධ්‍යාන සමාධියට යනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඉතින් මේක බලන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. ඒ පළවෙනිම අපි අගනිට බ්‍රහ්ම ලෝකේ රාතන් වහන්සේලට කෘතඥතාවය පළ කරන මේ ධර්මයට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඔගලන්ට පෙන්නනවා මේ කාමයේ කියන එක. අපි මුලින්ම අපි දන්නවා කාමයේ කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. එතකොට මෙතන මේ සංකප්පේ කියන එක අපි මේ කලින් බලපු ඩයග්‍රම් එක සංකප්පේ මෙතන ලකුණු කරලා තියෙන. ඒකට රාගය වෙලා තමයි අපිට මේ කාමයේ කියන එක ඇති වෙන්නේ. එමුනා සංකප්පේ කියන එක ඇතුලේ කොහොමද? සුභයි සුඛයි අත්තා කියලා එහෙම අරගෙන. එමුනා මේ සංකප්පේ සමුදය ධර්මයක් තියෙනවා. මම සුභ සුඛ අත්තා කියලා ගත්තාම තමයි මේක හැදෙන්නේ. එමුනා සමුදයක් ඇත අස්තංගමයක් ඇත. එමුනා අනිත්‍යයි. කාමයේ කියන එක අනිත්‍යයි කියන එක එතනින් වැටහෙනවා. එතකොට ඒ වගේ මෙතන පෙන්නනවා මේ කුකුල් කොටුව. දැන් මේ පිරමීඩ් එක වගේ තියෙන මේක තමයි අර මාරයේ කුකුල් කොටුව. මේක ASCII තමයි අපි. ඉතින් මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් ධර්මයන් භාවිතා කරලා බෝධිපාක්ෂික ධර්මයන්ගේ එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානේ මෙයා එනවා කියන මේ පළවෙනි මේ ආනෙන්ජ විහාරයේ කියන එකට. එතකොට අපි 2B ස්ලයිඩ් එකට ගියොත් ඊළඟට මේ 2B ස්ලයිඩ් එකේ ඔයාලට පෙන්නනවා මේ ඔය හැම රවුල්කම තියෙනවා ස්ටෙප්ස් හතක්. එතකොට මේ ස්ටෙප්ස් හත හඳුන්වා දෙන එක තමයි අපි මෙතෙන් මේක කරන්නේ. මේක මුලින්ම දැන් වස්තුවක් ගත්තාම අපිට ඒක ස්පර්ශ වෙනවා. දැන් බලන්න බිත්තියේ තියෙන රූපයක් වාගේ එකක් ස්පර්ශ වුණාම ඕගොල්ලන්ගේ ඒක ඉස්වීමක් කියන එක කරනවා. එතකොට ඒ වගේ දැන් ඒක සුබයි කියලා හැම ගන්නවා. කබලින්කාර ආහාර. ඉතින් අන්න ඒක එන්නේ අපේ ඇඟ ඇතුලෙන්මයි නේද? දැන් සුබයි කියන එක දැන් රූපයක් දැක්ක ගමන් මේක හොඳයි කියන මොකද ඒ රූපෙන් ඔබලන්ට මොකක්වත් හම්බුනේ නැහැ. බඩට කෑමක් හම්බුණා කියලා දෙයක්ද, ලෙව කාලා බැලුවා කියලා දෙහෙම මොකුත් නැහැ. ඒක පාටම අරක දැකපු ගම ඒක සුබයි කියලා එනවා. අන්න පළවෙනි ස්ටෙප් එක මේ පරාමාස කාය ග්‍රන්ථිය ඉඳන් ඉදන් සත්‍යයට ඇදෙනවා සුබයි කියලා. අන්න ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඒ සුබ වුණාට පස්සේ ඉතින් ඒ පාර අපිට නිත්‍යයි කියන කතාව එනවා. ඒ අර මතකද කට්ලට් උදාහරණෙදී අපි එහෙම පැහැදිලි කරන්නේ. අර කට්ලට් ටිකක් තියෙනවා. ඒ කට්ලට් ටික තමන් එකපාරට දැකපු ගම අන්න සුබයි. ඊට පස්සේ දැන් කවුරු හරි කට්ලට් ප්ලේට් එක කවුරු හරි අරගෙන ගියා නම් අන්න තමන්ට ඒකේ සුබයක් නැහැ නේද? එතකොට අර කට්ලට් ටික තියෙනවා නම් තියෙනවා කියලා නැවත නැවත ස්පර්ශ කරන්න වුණාම අපිට සුඛයක් ඇති වෙනවා. ඒ සුඛය ඇතුළේ මොකද්ද? මේකත් එක්ක පුන පුන ස්පර්ශ කරන්න පුළුවන් ගම නිසා. එතකොට එහෙනම් සුබය කීනිකාව එපාර මෙතනින් නිත්‍යයි කියන කතාව. ඉතින් පෝතලිය සූත්‍රේ නම් මතකද අපි අර අදත්තා දානීය කලහින් පස්සේ ඒ කාලේ ජීවත් වෙන්න පුළුවන් කියන අර්ථය එහෙම එනවා. එතකොට නිත්‍යයි කියන දෙවෙනි ස්ටෙප් එක මෙතන පල්ලෙහාට ලකුණු කරලා තියෙනවා. සුභයට නිත්‍ය කියන එක එක්කහ බලහම දැන් අර කටලට තියෙනවා කටලට තියෙනවා වගේ අන්න තමන්ට තියෙනවා සුඛයි කියන එක. වෙනවද මේ රේඛාව දික් කරාම මෝහගතී ඉඳන් සංස්කාරහරා දික් කරාම අන්න සංඥාවට යනවා. අනේ තිත්‍රේඛාවකින් පෙන්නලා දිර තින්නේ අන්න අපිට සුඛයි කියන අදහස ඇති වෙලා තියෙනවා. සුභයට නිත්‍ය එක්කහ බලලා. එතකොට දැන් බලන්න මෙතන මේ අපි ලකුණු කරලා තියෙනවා කාමරාග අනුසය කියන එක. ඒ කාමරාග අනුසය ඒරියා එක තමයි මේ පෙන්නන්නේ. මේ ග්‍රීන් උඩට යන ඇරෝ එකයි ඒ සුභයි කියලා ගන්න එකයි නිත්‍යයි කියලා ගත්තා. මේ ඒරියා එක තමයි කාමරාග අනුසය ඒරියා කියන්නේ. එතකොට මේකෙන් ආයේ මොකද්ද උනේ සුභයට නිත්‍ය කියලා එක්කවරා ඒකෙන් දැන් අපිට අන්න සුඛයි කියන කතාව ඇති වෙලා තියෙනවා. දැන් එහෙමනම් ස්ටෙප්ස් අපිට තුනක් තියෙනවා නේද? එක සුභය, දෙක නිත්‍යයි කියන එක. දැන් ඊට පස්සේ දෙන්නේ සුඛයි කියලා කිව්වහම සංඥා වුණාට මේ වේදනාවට නෙවෙයි වෙන්නේ. එතකොට මේ වේදනාව සුඛයි කියලා තුන්වෙනි ස්ටෙප් එක. ඊළඟට හතරවෙනි ස්ටෙප් එක තමයි ඒ සුඛේ පරාමාසයට ඇතුල් වෙන්නේ. ඒක තමයි හතරවෙනි ස්ටෙප් එක. ඒ සුඛේ පරාමාසගත වුණාට පස්සේ එතනින් පල්ලෙහා මෙතන අපි ලියලා නැන්නේ බයාගතිය දක්වා අන්න එතන ඒ රේඛාවේ එතන ලකුණු වෙනවා අත්තා self. අන්න ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක වෙන්නේ. එතකොට ඒක දැන් මොකක් හරි එකක් එහෙම අත්තා කියලා ගත්තයින් පස්සේ ඉතින් අර සුඛේනේ මේක ඇතුළට ගිහින් තියෙන්නේ. දැන් ඒ පාර අපිට ඇතිවෙන ඔන්න දිට්ටි අනුසය. ඉතින් මෙන්න මේ රේඛාව තමයි දිට්ටි අනුසය රේඛාව. එතකොට මේ දිට්ටි අනුසය රේඛාවෙන් ඒක තමයි හයවෙනි ස්ටෙප් එක. මේ දිට්ටි අනුසය රේඛාවෙන් ඇඟිල්ල දික් කරලා පෙන්නන්නේ මොකද්ද? රූපයට නේද? දැන් අර සුඛේනි පරාමාස වෙලා මම මේ අත්ත දැන් මං ඉන්නවා කියන කතාව ආවේ. දැන් මේ පාර ඒ ඇඟිල්ල දික් කළා රූපයට කියනවා සුඛයි කියලා. අර මෙතන වේදනාව තිබිච්ච සුඛය දැන් ගියා වේදනාවට. දැන් බලන්න මේක නිකන් හරි පුදුම දෙයක්. කවුරු හරි මිනිස්සෙක් දැකලා කියනවා ඒ මිනිස්සයා සුඛයි කියලා. නේද? එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. ඒ මිනිස්සයාගේ තියෙන බියුටි ලස්සනයි කියන එකනේ. ඒ ලස්සනයි කියන්නේ නැතුව එයා සුඛයි කියනවා. එතකොට මේ විදිහට පැවරීමක් මෙතන ඇති වෙලා තියෙනවා. එතකොට දැන් 6 වෙනි ස්ටෙප් එක අපි පෙන්වමු. දිට්ඨි අනුසය. ඊළඟට 7 වෙනි එකට වෙන්නේ ඉතින් සුඛයි කියලා ගත්තාන් පස්සේ අපිට නන්දිය ඇති වෙනවා. ඉතින් නන්දිය මේ පල්ලෙහානේ ලකුණු වෙන්නේ. ඔන්න 7 වෙනි ස්ටෙප් එක දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ කාම සංඥාව කියන එක. කාම සංඥාව කියන එක ගත්තාම ඒ කියන්නේ සංස්කාරය නිසා විඥානේ පැවතීමට ඇති කැමැත්ත තමයි කාම සංඥාව කියන්නේ. දැන් මෙතන මේ වේදනාව තියෙනවානේ. මෙතනින් රේඛාවක් ඇන්දුත්ින් අපි මේ සංඥාවයි චේතනාවයි අතර තියෙනවා අසම්පජානකාරීත්වය. ඒ අසම්පජානකාරීත්වය වේදනාව මෙතෙන්ට આવොත් පල්ලෙහාට රුල්ට එනවා ජරාව. අන්නේ මේ රේඛාවෙන් තමයි ඒක හැදෙන්නේ. ඒ කියන්නේ සංස්කාර නිසා විඥානේ පවතින කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒක තමයි කාම සංඥාව. එතකොට අර මුලින් පෙන්වුවානේ එහෙම මේ කාම සංඥා දිට්ඨ ධම්ම සම්පරායක නේද? ඒව ඔක්කොම මායාවගේ මේකට යටත් වෙනවා කියන්නේ. එතකොට එහෙනම් අපි මෙතෙන් ඉගෙන ගත්ත මේ ස්ටෙප්ස් ටික. ඊළඟට අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පෙන්වා දෙනවා අර අභිජ්ජා. දැන් මේකේ පෙන්න්නේ අපිට ඇති වෙනවා කියලා මොකද්ද? මේ කාම සංඥා දිට්ඨ ධම්ම සම්පරායක ඒවා නිසා මොනවද අපිට ඇති වෙන්නේ? අභිජ්ජා, ව්‍යාපාද, සාරම්භ කියලා කිව්වා නේද? අන්න ඒ කාරණා තුන මේක ලකුණු කරලා තියෙනවා. අභිජ්ජාව වම් පැත්තේ තියෙනවා, මෙතන ව්‍යාපාදේ, මෙතන තියෙනවා සාරම්භය කියලා ලකුණු කරලා. අර මෝහේ අවිද්‍යාව ආශ්‍රවෙ ඉඳන් මේ ජාති දක්වා යනව රේඛාව, ඒකේ සාරම්භය කියන එක අපි ලකුණු කරලා තියෙනවා. ඒ වගේම අපිට මෙතන පෙන්වලා දෙන්න පුළුවන් මේ අහංකාරයේ මමංකාරයේ කියන ලකුණු කරන තැන. දැන් බලන්න මෙතන තියෙනවා මේ තීන මිද්දේ කියන එක. ඒ රේඛාව අපි ඒ කියන්නේ 1.3 මෝහය තය ධම්ම සූත්‍රය අපි සාකච්ඡා කරලා තියෙනවා අවිද්‍යා ආශ්‍රෝ තියෙන තැන නේද? එතකොට එතන ඒ රේඛාවයි අර දොර පොල්ලයි තියෙනවානේ. ආන්න ඒක කැපෙන තැන තමයි අපිට එන්නේ මමංකාරය කියන එක. මෙන්න මේ පොයින්ට් එක තමයි මමංකාරය වෙන්නේ. ඊළඟට ආපහු උගලන්ට පේනවා මේ තීන මිද්දේ චිත්‍රේඛාවකින් අර මහා මෝහය දක්වාම ගිහින් තියෙනවා. අන්න ඒ රේඛාවයි අර පුටුවේ ඇඳ තියෙනවානේ. ඒ ඇඳ දික් කරාම ඇවිල්ල කැපෙන තැන තියෙනවානේ. ආන්න එතෙන්ට වැටෙනවා අහංකාරය කියන එක. එතකොට උඩ මමංකාරය පල්ලෙහා අපිට තියෙනවා අහංකාරය කියන එක. ඉතින් ඒ වගේ මේකේ පෙන්නනවා මේ අහණුයි මමුණුයි දෙන්න එකට ඉන්නව තැන. ඔයාලට ආපහු පේන මේ රතු රේඛා දෙකක් තියෙනවා මේ සංඥාවේ ඉඳන් එකක් යනවා මෙතන මේ පලාසිය දක්වා. තව එකක් යනවා මේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපේ දක්වා. මෙතන මේ හරියට මේ කුක්කුච්චිය ඇතුලේ ඔයාලට පේනවා මෙතන එකතු වෙන තැනක් තියෙනවා. අන්න එතන තමයි අහණුයි මමුණුයි එකට එක්කව වෙලා තියෙන්නේ. දැන් මොකද මේ එකට එක්කව වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් මේ පලාසයෙන් කරන්නේ වෙන් කරනවනේ. අර යාළුවෝ ගියාළුවෝ වෙන් කරනවා නේද? මෙයාට වෙන් කරගන්න බෑ. ඇයි වෙන් කරගන්න බෑ? දැන් බලන්න මේ රේඛාව දිහා තීන මිද්දී ඉඳන් සම්ප්‍රප්පලාපයට යන රේඛාව. තීන මිද්දී කියන එක ගත්තාම දැන් අපි හැමතිස්සෙම රෝගී නේද? අපි රෝගී නොවෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි වටාට කරකෝල ඉවරයිනේ. මහා අප ගන්නාවට ඉස්සෙල්ලා ඕක කරකෝල තියෙනවා. ඉතින් එහෙමනම් අපේ තීන මිද්ද ස්වභාවය තියෙනවා. එහෙනම් හැම සංඥාවක්ම රෝගී කියන එක අපිට තියෙනවා. එතකොට දැන් එහෙමනම් මේ පැත්තෙන් අපි පටන් ගත්තොත් අපි කියනවා ලෙඩ වෙලා මෙතෙන්ට එනකොට මම මමංකාරය. ලෙඩ වෙලා මම කියලා කියනවා. ඊට පස්සේ දැන් ආපහු බලන්න මෙතන ඉඳන් අපි අනිත් පැත්තට යනකොට සම්ප්‍රප්පලාපේ. ඔය සම්ප්‍රප්පලාපේ තුල තියෙනවා නිත්‍යභාවය කියන එක. උදාහරණයකට කියනවා නම් ඔය දැන් ඔය ලංකාවේ මිනිස්සු අර බූරු වගේ ගහේම ඉන්නේ නේද? ඉන්නකොට තින් ඔතන දැන් ගෙදර නෝනා කෙනෙක් එහෙම ඇවිල්ලා කියනවා බලන්නකෝ මේ උපකරණෙ කැඩිලායි කියලා නේද? ඉතින් ඕකේ අර කාඩ් ගහන්න ආපු එක්කෙනෙක් ඉඳන් කියන ඕක අර අතන කඩෙන් ගත්තනම් ඕක හරියනවා ඔය වැරදි තැනකින් ඕක අරන් තින්නේ ඒක තමයි කියලා. ඉතින් එයාගේ අර දුඩු ඕනකින් එයා කල්පනා කරනවා මේක මේ පවතින්න පුළුවන් දෙයක් කියලා. සම්ප්‍රප්ලාපී තියෙනවා එහෙම නිත්‍යභාවය කියන එක. එතකොට දැන් මෙතන ඉඳන් අනිත් පැත්තට යනකොට පේනවා මේ හරි ගත්තායින් පස්සේ මේ මෙතනින් කිව්වා වම් පැත්තෙන් ලෙඩ වෙලා මම. දැන් කියනවා මම ලෙඩ වෙලා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් හැමදාම හොඳට ඉන්න එක්කෙනා. මම ලෙඩ වෙලා නැතු ඉන්න එක්කෙනා. දැන් කෙනෙක් අහන කොහොමද අද වැට ගියේ නැත්? ඒකට කියනවා නෑ අද මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ මම හැමදාම හොඳයි. අද විතරක් මේ අහම්බේ ලෙඩ වෙලා. අර නිත්‍යභාවයෙන් තමයි මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ලෙඩ වෙලා මම ලෙඩ වෙලා සම්ප්‍රප්ලාපයට යනකොට. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවා. ලෙඩ වෙලා මම කිව්වත් මම ලෙඩ වෙලා කිව්වත් දෙක මේක එන පලාසයට වෙන් කරගන්න බැරි වෙනවා. පලාසයට වෙන් කරගන්න බැරි නිසා ඒ දෙන්න එකට ඉන්නවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි මේ ඉගෙන ගත්තේ අහනු මොන ඉගෙන ගත්ත අහනු මොන ඉන්නව එකට එක්ක වෙලා ඉන්න තැන බැලුවා. මොකද අපි බැලුවේ අපි පස්සේ ස්ලයිඩ් එකේදී ඔය දෙක භාවිතා කරන ඔය අහංකාරය මමංකාරය කියන එක. එහෙනම් අපි ආපහු සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලමු. ඉතුරු කොටස ඉගේ වෙන්නනෝ යනුදු මහණෙනි ආර ශාවක මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මයක කාම කෙනෙකුත් යම් සම්පරායක කාම කෙනෙකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මක කාම සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කිය. මෙසේ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්ව ආදී කාරණේ පහදී. සම්ප්‍රසාදය දේ ඇති කල්ලි මේ භවයෙන් විදුසුන් නුවණින් රහත් බවට පසක් කෙරේ. ආනෙන්ජ සමාපත්තීට වූ සමාධි. මරණී මතු තෙල කරුණ විද්‍යාමාන යම් කරුණකින් මහණුගේ උපදෙන නිසි විපාක විඥානෙ වේන ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණියේ වන්නේ. මහන්නේ මේ දෙවෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට උතන චතුත්ථ ධානය කියලා ඉල්ලදීනේ. හැබැයි ඒක නෙමෙයි මේ පෙන්නන්නේ. ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මේකේ මේ පෙන්නන්නේ මොකද්ද? දැන් බලන්න අර 2B diagram එකේ නම් ඒක හොඳට පේනවා. දැන් අපි කියුවා මේ කාම සංඥා කියලා. ඉතින් ওই විදිහට ආවට පස්සේ දැන් අපි මේ ස්ටෙප්ස් ටිකෙන් ගිහිල්ලා අපි ආවනේ මේ දිට්ටි අනුසයට. දිට්ටි අනුසයට ආවට පස්සේ මෙතනින් පේනවා මේ ඇඟිල්ල දික් කරාම රූපයට. දැන් යාට පේනවා මට මේ කාම සංඥා මේවා මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ රූපය නිසා. කිනක යා දකිනවා. මේක ඇඟිල්ල දික් කළා වෙන්නන්නේ මේ රූපේ සුඛයි කියන කතාව නෙමෙයි මම කියන්නේ. රූපේ නිසා තමයි මේක තියෙන්නේ. රූපේ නොවෙන්නේ නම් කාමයන් කාම සංඥාවක් නැහැ කියලා යාට කල්පනා වෙනවා. එතකොට එහෙමනම් දැන් අපි දන්නවා මෙතන නේද? ධාතු වශයෙන් බලන්නයි තියෙන්නේ. ධාතු වශයෙන් බැලුවාම ඒක මගේ නෙමෙයි කියලා ගත්තනම් ඉතින් අපි දන්නවනේ ආකා සංඥායතනට එහෙම යනවා කියලා. ඉතින් ඒක තමයි ඔය පෙන්නා දීලා තියෙන්නේ. රූපේට සුඛයි කියන කතාව එකතු කරන්නේ නැත්නම් රූපේ ඉක්මවන්න පුළුවන්. ඇයි අපිට සාමාන්‍ය රූපයක් ඉක්මවන්න බැරි? අපි දන්නවා රූපේ තියෙනම ජරා ගොඩක්. ශරීරයේක මල මුත්‍රා අසුචි ගොඩක් වාගේ. දැන් අපි ටිකට ඉස්සෙල්ලා කිව්වනේ මේක කැරහිලා ගිහිල්ලා අපිට රූපේට සුඛයි කියලා කියනවා කියලා. රූපේ ඉක්මවන්න බැරි. අර රූපේ සම්බන්ධයෙන් ඇතිවුණු වේදනාව ඉක්මවන්න බැරි කම නිසා. එතකොට අන්න ඒක අයින් කරා නම් තමන්ට පුළුවන් වෙනවා රූපේ කියන එක ඉක්මවන්න. ඉතින් අන්න ඒක දැනගෙන අන්න ඒ පුද්ගලයා ඉක්මවීම කියන එක කරනවා. ඉතින් එතන භාවනාව අපි දන්නව කරන විදියක් නේද? පළවෙනි එකේදී කියන්නේ මොකද්ද? කුකුල් කොටුවෙන් මම පැන ගන්නවා කියන දැඩි අදිෂ්ඨානෙ. මම මේකේ ඉන්නේ නැහැ. මේක දුකක් කියලා තේරුම් අරගෙන. දැන් දෙවෙනි කාරණාවේදී අර රූපේට සුඛයි කියන කතාව එකතු කරන්න යන්නේ නැත්තම් රූපේ ඉක්මවන්න පුළුවන් මම. ඊළඟට පෙන්වන තුන්වෙනි කාරණාව යනුදු මහන්නේ ආර්ශාවතේ මෙසේ ප්‍රත්‍යාවීක්ෂ කරේ. යම් දික්ඨ ධම්මික කාමලු යම් සම්පරායික කාමලු යම් දික්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් දික්ඨ ධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද යම් දික්ඨ ධම්මික රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් තෘෂ්ණා දිට්ඨි වශයෙන් අභිනන්දනා කරන්නට නොනිසි වෙයි. අභිමානින් කියන්නට නොනිසි වෙයි. බැසගෙන සිටින්නට නොනිසි වෙයි. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාණියම් එම් පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරියත්තාදී කාරණේ වූ පහදී. සම්පස්තාදී ඇති කල්ලි මේ භවයෙන් විදසින් නොවන රහත් භව වූ පසක් කෙරේ. විඥානාඤ්ඤායතන සංඛ්‍යාත ආනීඤ්ඤයට වූ සම්මදී. මරණී මත්තේ මේ කාරණේ විද්‍යාමානෙනු. යම් කර්මකින් ඒ මහණුවකට නිසි විපාක විඥානීය වේ නම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණියවන්නේ මහණේ මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාවයයි කියනවා. ඉතින් බලන්න මේ අවස්ථාවේදී කාරණා හතක් අටක් කියනවා බුදුහාමුදුරුවෝ නේද? කාමයේ කියන එක දික්ඨ ධම්මයි සම්පරායකයි. දැන් තියෙන එකයි පස්සේ එකයි. ඊට පස්සේ කාම සංඥාව දික්ඨ ධම්ම සම්පරායක. රූපයටත් ඒ විදිහට. ඒතර රූප සංඥා කියන ඒවාට දිට්ඨ ධම්මයි සම්පරායකයි. එතකොට මේවා බුදුහාමුදුරුවෝ පෙන්නවා මේවා අනිත්‍යයි. එතකොට එහෙමනම් අපි අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. තව ටිකකින් නැති වෙන්නා වූ දෙයක් වාගේ එකක් අභිනන්දනා කරන්න වටින්නේ. එහෙනම් නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියලා ගන්නවා. සමාධි භාවනා සූත්‍රය ගත්තේ නේද? ඒ කියන්නේ මොකද්ද මේ? මෙතන මේ අභිනන්දනා කරන්නේ නැහැ අර ආකාසඤ්ඤායතන එහෙම ස්පර්ශ වෙවි තිබෙන්නා වූ ඒ වේදනාව තියෙනවානේ. ඒ වේදනාව අභිනන්දනා කරන්නේ නැත්තම් නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියලා ගත්තනම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඒ විඥානඤ්ඤායතනෙ කියන එකට ගමන් කරන්න. එතකොට ඊළඟට වෙන්නනො මහණෙන් නැවත අනිකක්ද කියමු. ආරසාවක දිනේ මෙසේ කල්පනා කරයි. මෙලූ යම් කාමයෝ පරලූ යම් කාමයෝ මෙලූ යම් කාම සංඥාවෝ වෙද්ද පරලූ යම් කාම සංඥාවෝ තෙද්ද මෙලූ යම් රූපයෝ තෙද්ද පරලූ යම් රූපයෝ තෙද්ද මෙලූ යම් රූප සංඥාවෝ තෙද්ද පරලූ යම් රූප සංඥාවෝ තෙද්ද යම් කම්පාන වන ධාන සංඥාවෝ තෙද්ද යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවේ නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට වූ පැමිණි ප්‍රඥාවෙන් වූ මිදේ. ශරීරයාගේ බිඳීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චන්නායතන කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මාන්මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට දැන් බලන්න මේ අවස්ථාවේදී ඔය අපි මොහොතකට හිතලා බලමු. මේ අපි කතා කරලානේ අවිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා නේද? හිතන්න බලන්න එක මොහොතකට මේ අවිජ්ජා ව්‍යාපාදයෙන් කියන්නේ වන්නේ තමන්ට නැතම් ඒත් මේ සාරම්භයේ තියෙනවා නම් මෙතනින් කැරකෙනවානේ මේ සාරම්භය නිසා කම්පිටිෂන් එක නිසා. එතකොට ඒ වුණා නම් මේ මෝහ සල්ලෙන් අල්ලගෙන මෙතනත් ආපහු කැරකීමක් කියන එක කෙරෙනවා. එතකොට එහෙනම් අවිජ්ජා ව්‍යාපාද නැති වුණත් අපිට මේ සාරාංශය නිසා හරි මෙතන මේ කැරකවීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් අපිට පේනවා දැන් ওই විදිහට කැරකවීම කියන එක තියෙනවනේ. මේ අපි කල්පනා කරන මේ කම්පාන වුණ ධ්‍යාන සංඥා මේ සියල්ලම මේක ඉතුරු වෙන්නේ නොවි නැති වෙලා යනවනම් මේව හොඳයි කියලා. ඒතන් සන්තන් ඒතන් පණීතන්. ඒ කියන්නේ මෙතන පේනවා මේ අපි දැන් මිනිස්සු කඩයක් දාගෙන ඉන්නවා. කම්පිටිෂන් එකකට ගන්න ඔබතනින් පටන් අරගෙන. ඒ කඩේ දාගෙන යා හොඳ සන්තෝෂයෙන් ඉන්නකොට තව මිනිස්සෙක් ඇවිල්ලා ලොකු මුදලාලි කෙනෙක් දාගන්නවා. ඒ බඩු විකුණන ලොකු කඩයක්. දැන් මිනිස්සු යන්නේ ඒකට. දැන් ඒතකොට මෙයාට අර රූපේ නිසා යම්කිසි සුඛයක් තිබුණාද? ලාභයක් එහෙම ලබාගෙන දැන් ඒක නැහැ නේ. ඒ වාර මේ මොහොතේ කල්පනා කරනවා නෑ මං ගිහින් ලෙක්කු මහාන වෙනවා. දැන් ඉතින් මේව කරන්න බෑනේ. ඒලා ඔන්න ඒ පාර ඉතින් එයා භාවනා කරන්න ගන්නවා. දැන් ඉතින් වාට පේනවා එයාට හොඳයි දැන් මට ප්‍රථම ධානයේ තියෙන මං අර කඩේ දාගෙන දුක් විඳින කාලේ වාගේ නෙමෙයි මං ධාන සාගත සුභයෙන් ඉන්නවා කියලා. එයා පළවෙනි ධානයෙන් සතුටු වෙලා ඉන්නකොට ඔන්න දෙවෙනි ධාන ලාභී ඇහෙනවා. එයා ඇවිල්ලා කියනවා මොකද්ද ඔයා ඔය විතක්ක ਵਿਚාර භාවිතා කර කර නියෝග කරන්නේ? මං මේ විතක් ਵਿਚාරයක්වත් නැතුව හොඳට දෙවෙනි ධානී මං ඉන්නවා කියලා. ඒ පාරේ ආපහු පරාදට ඉත කඩේ දාගත්ත එක පැත්තකින් පරාද වුණා දැන් ධානීන් පරාද. ඒ පාරේ ඉතින් එයාත් මහන්සියලා දෙවෙනි ධානට ගියා තුන්වෙනි ධාන ලාභය එනවා. එයා ඇවිල්ලා කියනවා ඔයා වගේ නෙවෙයි මං බොහොම සුඛේ මගේ මේ මූණේ හින්දා සුඛිය දැනෙනවා සුඛිය අරගෙන මම ඉන්නේ කියලා. ඉත ආයිත් පරාද. ඔහොම ඔහොම ගිහිල්ලා මේ වේදනාවේ ඉහළටම යන්න පුළුවන් එක මොකද්ද? විඥානං චායතනේ වේදනාව කියන එක දැනෙන්නේ නේද අන්තිමට? එතකොට දැන් එයා කල්පනා කරනවා ඉතින් මේ මේක කිසිම ආකාරකින් දිනන්න බෑ. දිනන්න බැරි නම් එහෙනම් මේ වේදනාව කියන එකේ Nirodhi නැති වී යන එක හොඳයි. ඒතං සන්තං ඒතං පණිතං ආකිච්ඡන් ආයතන කියලා යන්නේ මේ හත් වෙනි ධානී කියන එකට එයා ගමන් කරනවා. එතකොට ඒක තමයි මේ පළවෙනි ආකිච්ඡන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාව කියලා තථාගතයන් වහන්සේ එතන දේශනා කරන්නේ. ඉතින් මේ වෙලාවේ එයා සංඥාවන් කියන එක ලාභයක් කියලා දන්නේ නැහැ. එහෙම අරගෙන ගිහිල්ලා තමයි ඒ හත් වෙනි ධ්‍යානට යන්නේ. එතකොට දැන් මේක තේරුම් ගන්න අපි මේ ඉතුරු ඩයග්‍රාම්ස් ටික බලමු. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන මේ කියන කතාව. අපි හතරවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේක පෙන්නනවා මේ භවේද භෝගේද වෝකාරේද කියන එක අහංකාරයට පදට්ටාන වෙනවා කියලා. ආසන්න කාරණේ. දැන් මේක ලකුණු කරලා තියෙනවා මෙතන භෝගය කබලිකාර ආහාරයට යටින් භවය කියන එක වේදනාවට යටින් ඕකාරය කියන එක මනෝ සංකේතනාවට යටින්. දැන් බලන්න මේ භව භෝගය නිසා අපිට ඇති වෙනවා නේද අහංකාරය. දැන් Tamanට බෙන්ස් කාර් එකක් තියෙනවා නම් අල්ලපු ගෙදර බෙන්ස් කාර් එකක් එහෙම නැත්තම් අන්න Tamanට තියෙනවා අහංකාරය මට බෙන්ස් එකක් තියෙනවා එයාට නැහැ කියලා නේද? බලන්නේ ලේන් එකේ ඔක්කොටම තියෙන බෙන්ස් නම් එහෙම නැති අහංකාර වෙන්න දෙයක් නෑ. අරයට තියෙන එක හැමෝටම තියෙන එකයි කියලා. එහෙනම් ඉනීක්විලිටි එක තමයි මෙතන ප්‍රශ්නේ. වෙනස්කම් කියන එක තියෙන නිසා අන්න අපේ අහංකාරය කියන එක ඇති වෙනවා. ඒ වගේම මේ භවය නිසාත් අපි අහංකාර වෙනවා නේද? දැන් බලන්න අවුරුදු 16 ගෑන ළමෙක් එයා ලස්සන නම් ඒක නිසා එයාගේ අහංකාරය කියන එක තියෙනවා. බලන්න මේ ලේන් එකේ ඉන්න ඔක්කොම ගෑනු ළමයි ඒ ගානටම ලස්සන නම් එනම් අහංකාරයෙන් දෙයක් නෑ. එතනත් ඉනේ කිලිටි එක වෙනස්කම නිසා තමයි ඒක තියෙන්නේ. ඒ වගේම තමයි වෝකාරය කියන එක. වෝකාරය කියලා කියන්නේ අපි යනවා ආකාස සංඥායතනෙ වාගේ ධානයකට කියන එකට. එතකොට ඒකට ගියහින් පස්සේ දැන් ඉතින් එතනත් අහංකාර වෙනවනේ අපි නේද? දැන් කෙනෙක් කියනවා මට ආකාස සංඥායතනෙ යන්න පුළුවන් මම මෙහෙම කල්ලු වෙලා ගිහින් හොඳට හිටියයි කියලා. තව කෙනෙක් කියනවා අනේ මම භාවනා කරනවා මෙච්චර කාලයක් තිස්සේ මට බෑනේ උතෙන්ට යන්න. දැන් පේනවද? ඒක නිසා අර යන්න පුළුවන් එක්කෙන අහංකාරය වෙනවා. එයාට බෑනේ මට පුළුවන් නේ කියලා. එතකොට එතන තිනී කිලිටි කාරයට ආකාස සංඥායතයට යන්න පුළුවන් නම් දෙයක් නැහැ. දෙන්නටම යන්න පුළුවන් නම් ඉතින් ඔකේ අහංකාර වෙන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් මේකේ පෙන්වන මේ භවයයි භෝගයයි ඕකාරයයි කියන තුනම නිසා අපිට අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට ඒ අහංකාරය කියන එක ඇති වුණාන් පස්සේ ඉතින් ඕකෙන් වෙන්නේ මොකද්ද? ඔකේ ධර්මගම තමයි අහංකාරය යනවා අපි අත්ත් සංඥාවට. දැන් අර ගෑන් ළමයිගේ කතාවදී හොඳට ඒක පැහැදිලි වෙනවා. ඒ කියන්නේ දැන් ඒ ගෑන් ළමයා ලස්සන වෙලා තියෙන්නේ මේ අතීතේ කුසල් දේවල් කරලා නේ. දන් දීලා තරහ ගන්න නැතුව ඉඳලා ආදි වශයෙන් එක එක දේවල් කරලා. එතකොට දැන් දැන් මියා කල්පනා කරනවා මම දැන් හාමුදුරුවන්ගෙන් හරි අහලා දැනගන්න මම මේක නිසා නිවිලා තියෙන්නේ. දැන් ඊට පස්සේ එහෙනම් මොකද්ද දැන් ආයි කරන්න ඕන? නැවතත් මේක ලබා ගන්න නම් ආපහු දන් දෙන්න ඕන ආදි වශයෙන් කරන්න ඕන. වෙනවද? එතකොට ඒක ධම්මේසු උපගමන ලක්ෂණ අත්ථ සංඥා කියනවා. ආපහු ධර්මයටයි යන්නේ සංඥා. ඒ වගේ කියන එකට. අර බල්ලා කමී බැඳගත්තා කියන්නේ කණු වටේ කරගෙන ආන්නේ වගේ දෙයක් තමයි ආපහු හිතනත් ඇති වෙට. එතකොට අහංකාර වුණා. එතකොට මේක මේ පල්ලෙහැන් ලකුණු කරලා දී පෙන්නනවා මේ පෙටකෝපදීතී සිංහල පොතේ මේ පිටු 132. ඒකේ පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාවට පදට්ටාණි වෙනවා කියලා. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණිය වෙනවා. ඒකේ පෙන්නනවා පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ඒක නිසා අභ්‍යන්තරයේ එය ඇලෙනවා කියලා. ඉතින් මේක තමයි අහංකාරය. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයනවා කියලා. ඉතින් මේක මමංකාරයයි කියලා ඔය පෙටකෝපදේශේ පෙන්නා දීම කියන එක කරනවා. දැන් ඒ කියන්නේ ඔය පුරුෂයෙක් කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. පුරුෂයෙක් දැස බලන්නේ තව විදිහකට. එතකොට පුරුෂයා වෙනස්කම නිසා දැන් අපි කතා කරමිච්චලා ඉනීක්විලිටි කියන්නේ වෙනස්කමනේ. වෙනස්කම නිසා එයාට ගලන සිතුවිලි වෙනස්. කාන්තාවක් දෙස බලන්නේ එක විදිහකට, කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාවයි කියලා මාන්නයක් අටවගෙන. ඒක නිසා එයාට සිතුවිලි ගලාගෙන එනවා වෙන විදිහකට. අර ඉනීක්විලිටි එක නිසා ඒක වෙලා තියෙනවා. ඉතින් දැන් ඕක අපිට ඇති වුණේ අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි පොඩි කාලෙමයි ඕක අපිට ඇති වෙලා තියෙන්නේ. මම දැක්කා ඔරු 6-7ක දරුවෙක් ඒ ගහකට නැක්ක පේරත්තක් පාත් වෙලා තියෙන පේරත්තක් අල්ලගෙන නැගලා එයා කියනවා එයාගේ නංගි ඉන්නවා එතන එයාටත් නගින්නේ කියලා කියනවා මේ පේර ගහට. ඉතින් අම්මා ඔබ දිහා බලාගෙන ඉඳන් කියනවා පුතේ ගෑනු ළමයි ගස් නගින්නේ නැහැ නේ කියලා. එතකොට එහෙම කිව්වයින් පස්සේ දැන් මෙන්න කොල්ලා ඒක අල්ලගත්තා. ආ ඒගොල්ලන්ට ඒව බැරිද? අපිට විතරද ඒව පුළුවන්? එපාර දැන් මෙයා ඉතින් සින්දුවකුත් කියනවා මම මේ පේර කඩන්න යනවා කියලා. ඇති පේරයක් නැහැ. ඉතින් ওই ළමයා මං කිව්වේ ටිකක් ලොකු වෙලා කසාදයක් එහෙම බැඳගෙන ගෙදෙට්ට ඇතුල් වෙනකොට එයාට පේනවා මේ මිදුලි තනකොළ එහෙම තියෙනවා. ඉතින් ඒවා දැක්කයින් පස්සේ එයා කල්පනා කරනවා මේවා මේ අපේ නෝනට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ බර වැඩනේ. මේවා කරන්න පුළුවන් මට තමයි. එතකොට එයා අහංකාර වෙනවා මං පුරුෂයා කියලා. අර කාන්තාව එනවා කුස්සිය දිහාවට. එයා බෑග් එක පැත්තකින් තියෙනකොට මෙයා දකින්නවා මේ කුස්සිය ඉතින් මේක මගේ රාජ්‍යය. මට තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ කියන එක. එතකොට එයා දා ගන්නවා එකේ. අහංකාරය මං කිව්වේ ඔක. අර ගම්පලාදක මම දැක්කයි කියලා එක කාන්තාවක් හරියට බනිනවා එයාගේ මහත්තයාට. මහත්තයා ගෙදර නෑ. ඉතින් ඔක අහගෙන ඉන්න බැරුව තව කාන්තාවක් ඉඳන් කිව්වා අනේ ඔයා ඔය බනින්න එපා. ඒ මනුස්සය නිසා නේද ඔයා ජීවත් වෙලා ඉන්නේ කියලා. මෙයා රස්සාවක් කරන්නේ නෑ. ඒ පාර අර එයා ටිකක් කොරෝළු බලාගෙන ඉඳලා කිව්වා ඔව් එයා හොයාගෙන ඉනවා තමයි. මං ගුවිල දුන්න නැත්නම් එයා කාලා හමාරයි කිව්වා. මම නිසා තමයි එයා ජීවත් වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ගිහිල්ලා ওই ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ඒවා නිසා ඒ පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන, කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. එතකොට ඒක නිසා ඒගොල්ලන්ගේ එන්නම් සිතුවිලි වෙනස්. එතකොට ඒක නිසා දැන් මම පුරුෂයා කියලා කල්පනා කරා නම් දැන් ඉතින් ඒ පාර බාහිරෝදේ හොයනවා. මම පුරුෂයෙක් නම් මේ පුරුෂත්වයට ඒ පුරුෂකම පවත්තන්න වාගේ නේද? එතකොට ඒ කියන්නේ පිටත බාහිරෝ දෙවෝ ඒ වෙන් පස්සේ ඉතින් ඊට පස්සේ මමංකාරය කියන එක ඒක ඇති වෙනවා. ඉතින් ඒක අපි බලලා තියෙනවනේ ඉස්සර මමංකාරය කියන එක ඇති වෙන හැටි මතකද? බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකක තිබුණානේ. එතකොට අර මමංකාරය ඇතිලා මේ සුඛ සංඥාවට ගිහිල්ලා එනවා කියලා අපි ඊයේ පෙරේද සාකච්ඡා කළා. එතකොට ඉතින් ඒකෙදී අපිට එනවා මමංකාරයෙන් සුඛ සංඥාව. ඉතින් ඒ පාර ඒ ස්පර්ශයන් දැඩිව ගන්න. දැන් අපි පෙන්නන්නේ මොකද්ද මෙතන? මේ අහංකාරයෙන් නිසා අපිට මමංකාරය කියන එක ඇති වෙනවා. එතකොට එහෙමනම් අපි දැන් මෙතන මේ කාරණා තුනක් ලකුණු කරලා තිනවා 1 2 3 කියලා. පොඩ්ඩක් ඕක තීන විදිය මතක තියාගන්න. දැන් හිතන්න බලන්න අපි මෙතන මේ ලණුවක් වගේ එකක් දාලා මේ කබලින්කාර ආහාරය තියෙන තැනින් ලණුවක් ඇදලා මේ සංඥාව මේ මනෝ සංචේතනාව මෙතන හිතන්නක පුලියක් වගේ කියලා එතනින් අල්ල අපි මේක පල්ලෙහාට අදිනවා. ඇද්දොත් මේක පෙරලෙනවා නේද? අංශ 90කින් කැරකිනවා දකුණු අත පැත්තට. අන්නේ කැරකුණාම තමයි ඊළඟ ඩයිග්‍රම් එකේ තියෙන පික්චර් එක ඔයගලන්ට පේනවා. එතකොට දැන් 1 2 3 දැන් අපි නම් පස්සෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. 1 2 3 අපිට පේනවා පෙරලලා ලකුණු බලලා තියෙනවා. දැන් බලන්න අර ඉස්සෙල්ලා එකේ තිබුණා වේදනාව කියන එක මේ අවස්ථාවේදී හිතන්නේ ඒක පරාමාසගත වෙලා. පරාමාසගත වෙලා. එතකොට දැන් මේ පැත්තේ තිබුණේ වෝකාරය නේද? අන්න ඒක තමයි 1.3 මෙතන මෝහය කියන දන්නට ඒ වෝකාරය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ රූප පැත්තේ තිබිච්ච එක අන්න අපි අවිද්‍යාව කියන එක උඩින් ලකුණු කරලා තියෙනවා. ඉතින් මේක උඩ ලකුණු කරලා තියෙනවා මේ පානාතිපාතේ නිසා දේශය, දේශය නිසා පානාතිපාතේ. ඊළඟට අදත්තාදානින් නිසා ලෝභය, ලෝභය නිසා අදත්තාදාන. කාමයේ වර්ධව හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාමයේ වර්ධව හැසිරීම කියන එක තියෙනවා. එතකොට මෙතන මේ පැත්තේ දකුණු පැත්තේ ලකුණු කරලා තිනවා මේ පානාතිපාත, අදත්තාදාන, කාමයේ වර්ධව හැසිරීම කියන එක. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි පානාතිපාතිය කරනවා නම් අපි අදත්තාදානියත් කරනවා. කුකුලා මරනවා නම් එතකොට මරලයිට ඔය මස්ටික ගන්නවා කියන්නේ දීපු දෙයක් නෙමෙයිනේ. එතකොට අදත්තාදානියත් කරනවා. එහෙනම් මේ ඩයග්‍රෑම් එක ඔයගලන්ට පේනවා නේද? මෙහෙම ඇකිලෙනවා කියලා චප්ප වෙනවා. උඩින් නම් පල්ලයට නේද? පානාතිපාතේ අදත්තාදානි මෙහෙම ඇකිලීමක් කියන එක තියෙනවා. ඒ වගේම නෙමෙයි විතරක් නෙමෙයි. මේ ඩයග්‍රෑම් එක අනිත් පැත්තටත් ඇකිලෙනවා. ඒ කියන්නේ පරාමාස ඉදන් සත්‍යයට යනවා. ඉදන් සත්‍ය පරාමාසර. මේක නිකන් හරියට බෝල කූඩුවක් අකුරනවා වගේ නේද? ඉතින් මෙතන මේ හොඳ ලස්සන ධර්මයක් පේනවා. දැන් ඕගොල්ලන් ලීලා තිනා මෙතන මේ දේශය නිසා පානාතිපාතේ, පානාතිපාතේ නිසා දේශය, දෙකේ මැද්දේ අපි ලකුණු කරලා තිනවා අර මෝහය කියන එක. අර ඩයග්‍රෑම් එක පෙරලලා ආවහම මෝහය කියන එක. ඉතින් මෙතන අපි ලීලා තිනවා මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන කෙනෙකුට ඕන නම් සිංහල ලියා ගන්න පුළුවන්. මේක කියන්නේ මොකද්ද? පෙර වූ මෝහය ලියාගත්ත නැති කෙනෙකුට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. පෙර වූ මෝහය වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න. දෝෂ සහිතව ජීවත් වීම. හයිෆන් එකක් දාලා ලියා ගන්න පානාති පාතිය කියලා. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතිය. එතකොට මොකද්ද මේ දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ? රෝගී සංඥාව මගේයි කියලා ගන්නවා. ඒක තමයි දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ. දැන් බලන්න මෙතන තියෙන මෝහය මතකද අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ තිබුණ මේ ඕකාර කතාවනේ මේ තියෙන්නේ. ඉතින් මේ සංඥාව මගේ කියලා අරගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ආකාස සංඥායතන සංඥාව මගේ කියලා ගත්තා. ඒක ගත්තා නම් ඉතින් මම ඒ දෝෂ සහිතව ජීවත් වෙනවා. ඉතින් අපිට කිසිම එකකින් ඉන්න ජීවත් වෙලා ඉන්න පුළුවන්. රූපයත් එක්ක ඉන්න බෑ. මේක අවුරුදු 80ක් විතර යනකොට මැරලා වැටෙනවා. මේ අවුරුදු 80ක් නෙවෙයි පළක් ආයතින් 10න් 12න් එකෙන් දෙකෙන් මැරලා යනවා නේද? heart attack එකයි ආදී වශයෙන්. එතකොට ඒ වගේ දැන් කෙනෙක් හිතනවා එහෙමනම් දැන් ওই ආහකාර කතාවේ තියෙන ඉහළ මේකනේ මේ අරගෙන තියෙන්නේ. නිකම් භෝගයක් පළතුරු වාගේ. ඊට පස්සේ තමන්ගේ ශරීරයට ආහකාර වුණා. දැන් මට ආකාස සංඥායතනේ තිනවා කියලා ආහකාර වුණා. ඒ හැම එකකින් පෙන්වන්නේ තිය රෝගී සංඥාවන් තමයි. පවතින්නේ නැති සංඥාවන්. පළතුරු ගෙඩි වාගේ දේවල් ඒවා පවතින්නේත් නැහැ. භෝගයක් කුණු වෙලා යනවා. මේ ශරීරයත් කුණු ගඳ ගහලා ඒක ජරා වෙලා මැරිලා යනවා. ආකාස සංඥායතන වගේවත් ඒවෙ තින්න බෑ. එතකොට දැන් ඒක තමයි මේ පළවෙනි එකෙන් පෙන්නන්නේ. ඉතින් මේක ලස්සනට බලන්න පුළුවන්. දැන් බලන්න මේකේ පෙන්නන්නේ මොකක්ද? අපි පටන් ගත්තා පෙර වූ මෝහය. වම් පැත්තට ආව දෝෂ සහිතව ජීවත් වීම. පානාති දකුණු පැත්තට ගියා පානාති පාතේ කියන එක. ඊළඟට මේ දෙවෙනි වාක්‍යයෙන් මෙතන කියවෙනවා. ඒකත් ලියා ගන්න පුළුවන්. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න පුළුවන් ලෝභ සහිතව ජීවත් වීම හයිෆන් එකක් දාලා ලියා ගන්න අදත්තාදානි මේ කතා කරන්නේ මේක උඩ එක නේද මේ උඩ ලයින් එක පේනවද මේක පෙන්නනවා දැන් අවිද්‍යාව මැද්දෙන් පටන් ගත්තා වම් පැත්තට ආව ලෝභ සහිතව ජීවත් වීම අනිත් පැත්තට ගියා අදත්තාදාන. ඉතින් දැන් අපි අවිද්‍යාව මොකද්ද? රැකියාවක් කරලා මුදල් ලොපයාගෙන ජීවත් වෙනවා. ඒක තමයි අවිද්‍යාව. එතකොට දැන් අපිට පේනවා මේ ලෝභ සහිතව ජීවත් වෙනවා කියන්නේ අදත්තාදාන. රැකියාවක් කරලා මුදල් ලොපයාගෙන ජීවත් වෙනවා කියන්නේ. ඒක තමයි අපි දැන් කරන්නේ. දැන් පේනවා අපි අවිද්‍යාව මොකද්ද කියන එක. ඒකත් ඉතින් අර උඩ විදිහට අපි බලන්න පුළුවන්. වම් පැත්තට ආව දකුණට ගියා. ඊළඟට තුන්වෙනි එකකුත් පෙන්නනවා මේකේ. ඒ තුන්වෙනි වාක්‍යයක් දීලා තිනවා කාමී වර්ධවා හැසිරීම. ඒකත් අපි ලියාගමු කාමී වර්ධවා හැසිරීම. හයිෆන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව. මෙහි ඇලීම අභිනිවේශය. මෙහි ඇලීම අභිනිවේශය. ඒක පෙන්වන්නේ මේ මැද්දේ ලයින් එක නේද? පේනවද? දකුණු අත පැත්තේ තියෙනවා කාමී වර්ධවා හැසිරීම. එතකොට මේ පැත්තෙන් අපිට තියෙනවා අපි අර සුබයි කියලා ගන්නවානේ. සුබයි කියලා නෙමෙයි ඇදිලා යන්නේ නේද? එතකොට ඊළඟට ඒකෙහි ඇලීම් අභිනිවේශය. එතනම ලියලා තියෙනවා. කාමී වර්ධවා හැසිරීම. එතනින් අපිට එනවා කාම සංඥාව එහි ඇලීම අභිනිවේශය කියලා. එතකොට මෙන්න මේ තුන මේ තුනම මේ ඉදා සච්චේ සත්‍යාභිනිවේශ කාය ක්ලන්තය ඇතුළට ඇදිලා යන මේ කාරණා තුන අපි කිව්ව එක. ඉතින් ඒක අපිට මෙහෙම බලන්න පුළුවන්. දැන් ඕගලට මෙතන නම් හොඳට ලස්සනට පේනවා මේ අභිනිවේශය තියෙනවා නම් හරියට නිකන් මේක ඇලිලා නින්නේ සංස්කාර වලට. ඉතින් එහෙනම් මේ පරාමාසය කියන එක ඉදා සච්චේට ඇදෙනවා ඒක නිසා. ඊළඟට ආපහු කල්පනා කරලා බලන්න මෙතන මෙතන මේ පරාමාසකාය ග්‍රන්ථයේ අපි තුන් ලණුවක් වගේ එකක් දාලා මේ අවිද්‍යාව හරහා මේ ඉදන් සත්‍ය ඇතුළේ ඉඳන් මිනිස්සේ මෙහෙම අදිනවා ලණුවක් වගේ දාලා. මොකද මේ පරාමාසකාය ග්‍රන්ථයේ ඉපර පොඩ පොඩ අර මෙතන පුලියක් වගේ නම් තියෙන මේක ඇදි ඇදි ඉදන් සත්‍යයට එනවා කියන එක තියෙනවා. ඒතර මෙතන මේ මෝහයෙන් එන කතාවේදී පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ අපි අර මෝහජ පරිලාහය කියලා කියන්නේ ලොකු බෙල්ට් එකක් ලකුණු කරන්නේ. ඒ බෙල්ට් එකේ අපි දැක්කනේ මෙහෙම පල්ලෙහැන් ගිහිල්ලා මෙහෙම වටේටම දාලා. එහෙනම් අවිද්‍යාව මෙතන ඉඳන් මිනිස්සේ මේ වටේටම රූපයි ඔක්කොම අල්ලලා මෙතනින් අල්ලලා අදිනවා වාගේ පල්ලෙහැට. ඇත්තම ආපහු මේ පැත්තේ තියෙන දේවල් ඔක්කොම ධර්මයන් පරාමාසකාය ග්‍රන්ථයන් ඉදන් සත්‍යයට ඇදෙන. මතකද මොහොජ පරිදායේ බෙල්ට් එක? අන්නී ආකාරයට හිතන්න පුළුවන්. ඉතින් මේ පරාමාසය කියන එක ඉදන් සත්‍යයට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේ. මේ මොහොතේදී තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. ඒතකොට තණ්හාව මගින් තමයි ওই ඇදීම කියන එක සිද්ධ වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී මතකද අපි බැලුවා අහංකාරය මමංකාරය එකට ඉන්නවා කියලා. අන්න ඒ දෙන්න එකතු වෙලා ඉන්නා වූ අවස්ථාව. එතකොට පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන දෙදෙනාම එකයි මේ අවස්ථාවේ. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙකම එකයි. කොහොමද ඒක තේරුම් ගන්න? ඒක තේරුම් ගන්න බලන්න මෙතන උඩ තියෙන අවිද්‍යාව. මේ විඥානාහාර පාර නේද මේ පෙන්වන්නේ? විඥානාහාර පාරේ අවිද්‍යා යෝගේ ඉදා සත්‍යාභිනිවේස කාය ගන්තේ අවිද්‍යා ආශ්‍රවේ. ඒකනේ මේ පෙන්වන්නේ. එතකොට මේ කාරණා තුන මේ දෙක අතර මොකද්ද තියෙන්නේ? මේ පෙර අවිද්‍යාවයි මේ අවිද්‍යා ආශ්‍රවේ අතර ඉදා සත්‍යාභිනිවේස කාය ග්‍රන්ථේ විතරයි තියෙන්නේ. මේක හරියට දැන් ඕගොල්ලෝ කවුරු හරි මනුස්සයෙක්ව දකිනවා. ඒ මනුස්සයා ඕගොල්ලන්ට කිසි දෙයක් දුන්නේ නැහැ. පාරේ යනකොට මනුස්සයෙක් දැක්කා. කිසිම දෙයක් දුන්නේ නැහැ. අපි එක පාට මරේව සුබයි කියලා ගන්නව නේද මනසේ? එයාගේ හුලම් පාරක්වත් වැදුනේ නැහැ. බඩට කන්න දෙයක් හම්බුණා කියලාවත් නැහැ. එක පාටම අපි ගන්නවා මේ විදිහට. ඒ කියන්නේ මොකද්ද? මට මොකක්වත් හම්බුනේ නැහැ කියන්නේ ඉදන් සච්චේට මොනවත් ආවේ නැහැ තමයි. කිසිම ඉන්පුට් එකක් නැතුව නිකන් අර රූපයක් දැකපු ගම මේ පරාමාස කාය ග්‍රන්ථය මේ ඉදන් සච්චේට ඇදුනා කියන එක තියෙනවා. එතකොට එහෙනම් මෙතන මේ දෙක අතර මේ ඉදන් සච්චේ කිසි දෙයක් නැහැ නේ. අලුතෙන් ඇති වුණා වූ උලම් පාරක්වත් මේක ඇතුලේ නැහැ. එහෙනම් මේ දෙකම එකයි. ඒක තමයි මේ පෙන්නන්නේ. පෙර අවිද්‍යාවයි මෙතන පසු තියෙන මෝහය දෙදෙනාම එකයි. අන්නේ අවස්ථාවක තමයි අපි මේ ඇදිලා ඉන්නවා කියන එක ඒක සිද්ධ වෙන්නේ. ඉතින් බොහොම සියුම්ව බැලිය යුතු ධර්මයක්. ඒ කියන්නේ අපිට කිසිම දෙයක් කාගෙන්වත් හම්බ වෙන්නේවත් නැතුව එක පාටම අරය සුබයි කියලා ගන්නවා කියන එක තියෙනවා. හරි මෝඩ වැඩක් අපි කරන්නේ. එතකොට එහෙනම් මේ මෙතන තියෙන්නේ මොකද්ද? මේ ඕගොල්ලෝ දන්නවා අර සතර ආහාර දුක්ඛේ විඥානාහාර පාර. ඒක ගැන තමයි මේ භාවනාවක් මේ යන්නේ. එතකොට අපිට පේනවා මෙහෙම එක පාරටම මේ දෙයක් ධර්මයක් මෙහෙම ඇදිලා ඇවිල්ලා තියෙනවා කියලා. මේ කාරණා තුන හොඳට හිතන්න ඕන. මෙතෙන්දි මේ අභිනිවේෂයේ කතාව තියෙනවා. ඒක නම් ලණුවක් දාලා රබර් පටියක් දාලා ඇද්දා වගේ ඒක ඇදෙනවා කියන එක පේනවා. අනිත් එක පේනවා. ඉතින් මේ අවිද්‍යාව හරහා ඉදන් සත්‍යයට කවුරු හරි ලණුවක් දාලා පොලියක් හරහා ඇද්දනම් මේක ඇදිලා එනවනේ. ආන්නේ වගේ ඇදීමක් තියෙනවා මේ අවිද්‍යාව නිසා. ඒකේ පවතිනවා කියන හැඟීමක් එහෙම ඇති වෙලා නේද? එතකොට මෙතන මෝහි කිව්වහම අර කල්පනා කරන අර ලොකුම බෙල්ට් එක හැටියට. ඉතින් මේ හුඟක් මහිතන්න ඕනේ මේ පෙර අවිද්‍යාවේ පසු මෝහය දෙදෙනාම එකයි. වෙනසක් නැතුව තමයි මේක තමන්ගේ සිද්ධ වීම කියන එක සිදු වෙලා තියෙන්නේ. කිසිම දෙයක් ලැබෙන්නේ නැතුව කියන එක. ඉතින් තමන් කොච්චර මෝඩද කියන එක තමන්ට එතනදි පේනවා. එතකොට දැන් අපි පෙන්නෝ මේ අහංකාරය මමංකාරය එකතු වෙලා තියෙන අවස්ථාවක් කියලා. ඒ එකතු වෙලා ඉන්න අවස්ථාවේදී අනිත් පැත්තටත් මේක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉදං සත්‍යය පරාමාසකාය ග්‍රන්ථයේ කියන එකට ඇදිලා යනවා. හැබැයි මේක වෙලා තියෙන්නේ මේ අවස්ථාව ඒ අපි මුලින් පළවෙනි කියපු අවස්ථාව ප්‍රසන් මූමන්ට් එක. අතීතයක් අනාගතයක් ගැන හිතන්නේ නැහැ. දැන් මේ මොහොතේදී පාට පරාමාසයේ ඉදං සත්‍යය. අර පෝතලි සූත්‍රය බලලා මස්කට දාපු ගම ඩග්ගාලා ගත්තේ සුබයි කියලා නේද? අන්න ඒ වගේ. දැන් මේක ගත්තට පස්සේ බල්ලා මස්කට් හැපුවට පස්සේ වැඩි වෙනසක් තියෙනවා නේද? දැන් අර මිනිස්යාගේ අපි හිතමු ස්පර්ශයක් ලැබුණා. ආහාරයක් නම් මේසයක් උඩ තිබුණට හරියන්නේ නැහැ. තමන්ගේ කටට දාලා යම් කිසි දෙයක් ලැබුණා. අන්න ලැබුණට පස්සේ අන්නේ, ඒ කියන්නේ මේක පසු අර්ථ සිද්ධවීම සිදු වුණා කියලා පසු එකක් තියෙනවා. එහෙමනම් ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට ඇදේ. දැන් පේනවද මේක හරියට මැෂින් එකක් වාගේ. ඉතින් මෙතන මේ පෙන්නලා දීලා තියෙන්නේ ඔබලගේ විඥාන ධාරාව ගලන්නා වූ ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එකක් තමයි මේ පෙන්වන්නේ. මේ විදිහට තමයි අපේ විඥාන ධාරාව ගැලීම කියන එක. පරාමාසයේ තියෙන ඉදන් සත්‍යයට ඇදෙනවා. ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට ඇදෙනවා. ප්‍රසන්න මොහොමන්ට් එකේදී පරාමාසය යනවා ඉදන් සත්‍යයට. එතකොට අවිද්‍යාව අර මෝහයයි පසුව මෝහය දෙන්නම එකයි. වෙනසක් හොයාගන්න නැහැ. ඒ වගේ අවස්ථාවක්. ඉතින් ඕගලන්ට තේරෙන මොකක් හරි ඉතින් ආවට පස්සේ නම් ඉතින් අපේ වෙනසක් තියෙනවනේ. කෑමත් දැම්ම රස නැතේ ආදී වශයෙන් නේද? එතකොට ඒක පසු ඒක තමයි මේ පෙන්වන්නේ ඉදන් සත්‍යයට ඇදුනට පස්සේ පරාමාසයට එනවා. ඉතින් මේක තිබුණා නම් ඉතින් අර වතුර වීදුරුව පොඩ්ඩක් කෙල්ලුවාම කැලැත් එන්නේ නේද? ඒ වගේ දෙයක් නෙමෙයි වෙන්නේ. අන්න කැලැත් එන විදිහ තමයි මේ පෙන්වා දීලා තියෙන්නේ. එතකොට එහෙමනම් දැන් අපි මෙතෙන්දි තේරුම් ගත්ත ප්‍රසංගෝමට ඉතින් ඕගලගේ ලොකුම භාවනාව මේක තමයි. පළවෙනි ප්‍රධාන වූ භාවනා මේක මෙන්න මේ කාරණා තුනින් මේක ඇදෙනවා කියන එක තමයි මෙනෙහි කරලා බලනවා කියන එක. හොඳ ගැඹුරු ධර්මයක් අවබෝධ වෙනවා එහෙම කළොත් ඉන්නේ. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා අර ඉස්සෙල්ල ඩයග්‍රෑම් එකේ තිබිච්ච 4 5 6. පහ අපි ලකුණු කරලා තිබුණේ කාමී වර්ග හැසිරීම කියන තැනට නේද? එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ 4 5 6 ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න මෙතන මේ පල්ලෙහායක ඔයගලන්ට හොඳට පුරුදු ධර්මයක්. කාම විතක්කේ තිනවනම් ව්‍යාපාද විතක්කේ. ව්‍යාපාද විතක්කේ විහිංසා විතක්කේ කියන එක ඇති වෙනවා. දැන් ඒ වගේම උඩත් ආපහු සම්බන්ධයක් තියෙනවා. කාම විතක්කේ නිසා කාමී වර්ධව හැසිරීම. ඉතින් කෙනෙක් කල්පනා කරනවා කාම විතක්කේ තිබිච්ච පරිදිම අපි කාමී වර්ධව හැසිරෙනවද කියලා. හැසිරෙලා තියෙනවනේ නේද? ජීවිතේ මව කුසට යන අවස්ථාව, පළවෙනි අවස්ථාවේදී කාමී වර්ධව හැසිරෙනවා. එතකොට කාම විතක්කේ කාමී වර්ධව හැසිරීම නිසා මෝහය. මතකද? මෝහය නිසා කාමී වර්ධව හැසිරීම දෙපැත්තට යනවා. එතකොට මෝහයෙන් අපි එනවා විහිංසා විතක්කේට. එතකොට දැන් මෙතන සම්බන්ධතාවයක් අපිට ওই විදිහට පේනවා. ඉතින් මේක ඇවිල්ලා අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ මේක ක්ලොක් වයිස් මේ 4 5 6 කරකෙවුවා නම් ඔයගලන්ට පේනවා. අන්න Tamanට ඇවිල්ලා තිනවා කියලා අර අපි ඉස්සෙල්ලා බලමු 4 5 6 ඩයග්‍රෑම් එක නේද? ස්ලයිඩ් 5 එකේ තිබිච්ච එකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ පැත්ත තමයි මේ පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් දැන් අපි එහෙනම් බලමු අර ඇකිලිච්ච අවස්ථාව. දැන් අපි හිතමු ඉදන් සත්‍යයේ තිබිච්ච එක පරාමාසයට ගිහිල්ලා. දැන් ඉදන් සත්‍යයේ දැන් පරාමාසයට ඇවිල්ලා තියෙනවනම් දැන් වෙන්නේ මොකද්ද? මේ අභිජ්ජා කියන එකයි චේතනාවයි කියන එකයි දෙක එකට එකතු වෙනවා. ඒ කියන්නේ මම හිතපු දේවල් මට ලැබිලා වගේ නේද? මං හිතපු කෑම මට හම්බ වෙලා. අභිජ්ජායි චේතනායි දෙකම එකට එක කොටුවට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මේ වේදනාව කියන එක තියෙනවා. ඔයගලන්ට පේනවා ඒකේ දෝමනස්සය කියලා ලියලා තියෙනවා. එතකොට මේ පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යාබිනිවෙස කාය ග්‍රන්ථේ ඔන්න දැන් එක කොටුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නිසා අපි බය නැගදී ගමනක් ගමන් කරනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? කාම සංඥාව. එතකොට මේ කාම සංඥාව අර අපි පෙන්නවා නේද? ওই උද්දච්චය කියන එක තමයි මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. උද්දච්චය නිසා තමයි කාම සංඥාව කියන එක හේතු වෙනවානේ. උද්දච්චය ඇති වෙන්න නේද? එතකොට අර මේක හෙල්ලීම නිසා යම්කිසි පැවතීමක් තියෙනවා කියන හැඟීමක් Tamanට ඇති වෙලා තියෙනවා. අර වතුර කැලැත්තුනා වගේ දෙයක් නිසිද්ධ වුණේ. ඉතින් මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සය කියන එක තමයි. ඉතින් ඒක අර බුදුහාමුදුරු කිව්ව දේ පේනවා. අනිච්චා භික්ඛවේ කාම තුච්ඡා මුසා මෝස ධම්මා මයාකතමේතං භික්ඛවේ බාලලාපණං කියලා. මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සය පමණයි. වෙන මොනවාක්වත් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ වතුර කැලැත්තිලා මේක එහෙ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා ඔය හැම එකෙම අන්තිමට වෙලා තියෙන්නේ දෝමනස්සය කියන එක විතරයි කියන එක පේනවා. ඉතින් ඒක නිසා අපි බයෙන් අගතියට ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මේක දැන් මේ ස්ලයිඩ්ස් වල තියෙන මේ ධර්මය අපි කිව්ව මේකේ භාවනාවට උගුලු ගාක් ගන්න ඕනේ. මෙන්න මේ වාක්‍ය තුනේ තමයි ඔය භාවනාව තියෙන්නේ නේද? මොකද්ද වාක්‍ය තුනේ තියෙන්නේ? පෙන්නවා මෙතන මේ මෝහය කියන එක තියෙනවා. එතකොට දෝෂ සහිත ජීවත් වීම පානාති පාතේ කියලා. පෙර මෝහය දෝෂ සහිත ජීවත් වීම පානාති පාතේ. ඉතින් මේකම නෙමෙයි. අර වෝකාරයත් එක්ක සම්බන්ධ කරලා බලන්න ඕනේ. මොකද අපි කල්පනා කළා ආකාසඤ්ඤායතනෙ හරි ඉන්න පුළුවන් කියලා. එතකොට ඒක අතීතයේ වෙච්ච අවුදයක් නේ. කලින් ආකාසඤ්ඤායතනෙ ඉඳලා ඒක ඉන්න පුළුවන් කියලා හිතුවා වගේ කියලා හිතන්න. දැන් මෙතන තියෙන්නේ දැන් අවිද්‍යාව. ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානි. දැන් අද මගේ අවිද්‍යාව මොකද්ද? රස්සාවක් කළා මුදල් උපයාගෙන ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. අනේ දැන් අවිද්‍යාව. ඇඟට මට නම් ඒ වෙලාවේ ඇඟටම වැදුන කූරකින් ගහනවා වගේ. මොකද්ද මේ කියන්නේ කියලා. ඊළඟට ආපහු අපිට පේනවා මෙතන කාමී වර්ධවා හැසිරීම එහි ඇලීම අබිනිවේෂය කිව්වා නේද? අන්න අර කාම සංඥාවම සුඛයි කියලා ගන්න කාම සංඥාව ඒක ඇලුණා අබිනිවේෂය. ඉතින් මෙන්න මේ තුන් ධර්මයන්ගෙන් මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදලා යන ප්‍රසන්න මොහොත එකේ අපි තණ්හාව නිසා. අන්න ඒක තමයි ওই වාක්‍ය තුන හොඳට බලන්න. බලලා මේ කාරණාව බලන්න. ඉතින් මේ ඇත්තම කියනවා මේ විඥානාහාර පාරේ භාවනාව මේ කරෙන්නේ. ඒකේ කෑලි තුනක් අරගෙන බොහොම ගැඹුරට පෙන්නා දෙනවා. ඉතින් මෙතන ලොකු ධර්මයක් අවබෝධ වෙන කෙනෙක් ඒ විදිහට බලනවා. එතකොට ඊළඟට මෙන්න අපි ඊතුරු ධර්ම කොටස බලමු. සූත්‍ර දේශනාවට ගිහිල්ලා මහණින් නැවත අනිකක්ද කියමු. ආර ශ්‍රාවකතෙන් ආරණ්‍යයට පැමිණියෝ, වෘක්ෂ මූලයට පැමිණියෝ, ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ වගේම ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමේ මරණින් මතු යම් කාරණීමේ මොහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානි කුසල විඥාන සමාන වේ යන මේ කාරණී ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ළඟේ. ඉතින් මේකේ පාලි භාෂාවෙන් පෙන්නන ශුන්‍ය මිදං අත්තේනවා අත්තිනියේනවා කියලා. ඉතින් අපි ඔබ බලලා තියෙනව නේද? මතකද? අර සීල සූත්‍රයේ භාවනා දෙගත්තේ අනිත්‍යන දුකන විපරිණාමයටපත් වෙනවන මගේ කියලා ගන්න වටිනවද කියලා අපි එතනින් ශුන්‍යතාවට ආව නේද? ඉතින් මේ ශුන්‍යතාවට ආවනම් ශුන්‍යතාවෙන් අපි එනවා අනත්තා කියලා. අපි මොකක් හරි එකක් හැදුවානන්නේ, ගයක් හරි හැදුවානම් තමයි ඕගලන්ට ඒක ගැන අත්තා කියන කතාවක් ඇති වෙන්නේ. ගයක් හදනවා කියලා හිතේ තියාගෙන හිටියට මොකොත් හදලා නැහැනේ නේද? ඒකට එහෙනම් අත්තා වෙන්න දෙයක් නැහැ. යමක් හැදුවානම් පිහිටෙව්වානම් අන්න ඒකට අපි අත්තා වෙනවා. දැන් අරක ශුන්‍යයි කියලා ගත්තා නම් ඒ ශුන්‍යතාවෙන් අපිට අනත්තාවේ ගේ නැත. ගේ නැත්තම් ඒක නිසා අනත්තා. අන්නේ අර්ථයට තමන් ගේනවා. ඉතින් මේ භාවනාව අපි කරලා තියෙනවා. චර 10 නම්බර 10 අර ශුන්‍යතාවට එනවා කියන එක නේද? ඉතින් බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා මේ දෙවෙනි ආකින්චන් ආයතන සමාධියට ආත්ම ධ්‍යානට යන්න ප්‍රතිපදාවයි කියලා. අර පළවෙනි එක අපි අතනින් පෙන්ව අර වේදනාව කම්පිටිෂන් එක දිනන්න බෑයි කියලා ඒකේ නිරෝධය කැමති වුණා. දැන් මෙතෙන්දි දෙවෙනි කාරණාව කොහොමද? මේක දෙවෙනි කාරණාව කිව්වට මේක ප්‍රඥාව බොහොම අධිකයි. ඒකනේ අර මඟපල්ලාභියන් නිතරම කියන දෙයක් තමයි. මට නම් ওই පළවෙනි ධානය දෙවෙනි ධානය මොකක්වත් ඇති වුණේ නැහැ. මම මෙහෙම මොකක්වත් මගේ නෙමෙයි කියලා ගත්තා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ගත්ත ගමන් එකපාරටම මගේ උළු විශාල වෙලා මෙන්න මෙහෙම මොකක්වත් නැති හිස් තැනකට මම ගියා කියලා. ඉතින් ආ බොරුවක් නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරු පෙන්නන්නේ මේක තමයි. බුදුහාමුදුරු පෙන්නනවා මේ මෙතෙන්ට යන්න පුළුවන් දෙවෙනි කාරණේ හැබැයි ප්‍රඥාවන්තයා මියා. ඒක පාර්ට් මෙතෙන්ට යන්න පුළුවන්. එතකොට ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මහණින් නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුන් විසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නොබ යන කිසිවක්ද නොබගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදී මැති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥානට සමාන වී යන මේ කාරණේ ඇත්තේ. මහන්නි මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට දැන් බුදුහාමුදුරුව තවත් ක්‍රමයක් කියනවා. මේක කියනෝ මේ මම යන කිසිවෙකුත් නැත්නම් කිසිවෙකුගේ මම යන කිසිවක්වත් නැත්නම් කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ තමා සකස්කලොත් තමයි තමා පවතිනවා කියලා ඒක ඇති වෙන්නේ. ඉතින් රාගය නිසා තමයි මේ සකස් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් අර වේව් එක. අපි වේව් එක හදා ගන්නවා ස්පර්ශ කරලා නේද? එතකොට ස්පර්ශ කරලා හදාගත්තට පස්සේ ඉතින් අර අපි කිවි සර්ව බෝඩ් එක උඩ ඉන්න මනුස්සයා මේ මම ඉන්නේ මම මෙදින්නේ කියලා හැඟීමක් ඇති වෙනවා කියලා නේද? ආන් මේ වාගේ දෙයක් තමයි මෙතන මේ පෙන්වන්නේ. ඉතින් මෙතන මේ බොහොම මේ අනාස්රෝ චිත්ත අවස්ථාවක් තමයි මේ බුදුහාමුදුරු පෙන්වන්නේ. ඒ අනාස්රෝ චිත්තයට ගියන කෙනෙක්. ඉතින් මේක අපි ටිකක් උත්සාහ කරමු පැහැදිලි කරන්න. මේක කරනවා නම් අර 2B ඩයග්‍රෑම් එක තමයි ටිකක් පහසු වෙන්නේ මේක පෙන්වන්න. දැන් ඕගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ කබලින්කාර ආහාරය ඉඳන් අපි සංඥාම් කරා ගමන් කරනකොට මේ පැත්තෙන් ඕගලන්ට පේනවාද මෙතන මේ සංස්කාර කියලා ලකුණු කරලා තියෙනවා. ඒ සංස්කාර මෙතන මේ පරිදේව වෙලා තියෙනවා. එතකොට මෙතන තමයි පරිදේවයේ කිරික වැටෙන්නේ. ඒ වගේම ඕගලන්ට පේනවා මෙතන මේ රේඛාවක් තියෙනවා වේදනාවේ ඉඳන් බය අදිතේට පරාමාස කාය ග්‍රන්ථේ ඉඳන් දෝෂ අදිතේට තව රේඛාවක් අඳින්න පුළුවන්. අන්නේ රේඛා දෙක කැපෙන තැනට එනවා සෝකය කියලා. එතකොට දැන් අපි මෙතන මේ අපි ලකුණු කරගන්නු මෙතන වන්නේ කියලා දාගමු. අපි රේඛාවක් අඳිනවා කබලින්කාර ආහාරයෙන් දා සංඥාවට රේඛාවක් ඇඳලා අපි ඒක දාගමු 1A කියලා. 1A කියලා. ඊළඟට මේ පරිදේවියේ ඉඳන් මේ සෝකයට රේඛාවක් ඇඳලා එතනින් අපි ඒ රේඛාවට දාගමු 2A කියලා. 2A 2A අතන 1A කියලා දැම්ම මෙතන දැම්ම 2A කියලා. ඊළඟට ඕගලන්ට ආපහු පේනවා මෙතන මේ සංඥාව ඉඳන් චේතනාවට අපිට සංඥාව ඉඳන් චේතනාවට රේඛාවක් ඇඳලා අපි ඒක දාමු 1B කියලා. 1B ඊළඟට ආපහු මෙතන මේ ශෝකය තියෙනවානේ. මේ ශෝකයෙන් තමයි මේ පැත්තේ තියෙනවා දෝමනස්සේ. එතකොට අපි මේ පල්ලේ මේ පැත්තෙන් දෝමනස්සේ කියලා ලකුණු කළා. අන්න ඒ රේඛාවට අපි දාගමු. දැන් උඩ දාගත්තානේ 1B කියලා, මේකට දාමු 2B කියලා. ශෝකයෙන් තමයි දෝමනස්සේට අපි 2B කියලා දාගමු. ඊළඟට ආපහු මෙතන උඩ රේඛාවක් ලකුණු කළාම තියෙනවා චේතනාවෙන් ද විඥානෙන්. ඒක කොළ පාට රේඛාවක් තියෙනවා. අන්න ඒකට අපි දාගමු 1C කියලා. 1C. ඊළඟට ආපහු මේ පැත්තෙන් තියෙනවානේ මතකද දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව නේද? මේ පැත්තේ තියෙන දුක්ඛේ. එහෙනම් දෝමනස්සෙන් ද අපි දුක්ඛයට එනවා. දෝමනස්සෙන් ද දුක්ඛයට රේඛාවක් ලකුණු කළා. ඒකට අපි දාමු 2C කියලා. 2C. ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ දැන් අපි මේ පරිදේවී ඉඳන් ශෝකයට යනකොට අපි මේ කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව කරා ගමන් කරනවා. ඒකයි මේ පෙන්නන්නේ. ඕගොල්ලන්ගේ විඥානීය මලහම නිකන් ඉන්නවා. නෑ. බත් කටක් කාලා ඕගොල්ලන්ගේ කටේ මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ ඒක නෑනේ විජාට බත් කටක් ආපහු දානවා නේ. මොකද්ද කළේ? මෙතන විඥානීය මෙරලා ගියා නම් අන්න අපි රූපය ස්පර්ශ කළා. දැන් එහෙනම් රූපේ ඉඳන් මේ පරිදේ වුණායින් පස්සේ ඔන්න රූපේ ඉඳන් සංඥාවට යනවා. මෙතනින් පරිදේ ඉඳන් ශෝකයට යනවා. ඊළඟට ආපහු අපි මෙතන ශෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට අපි සංඥාවේ ඉඳන් චේතනාව කරා ගමන් කරනවා. ඊළඟට ආපහු අපි බලන්න මේ චේතනාවේ ඉඳන් විඥානය කරා ගමන් කරනකොට අපි මෙතන තියෙනවා මේ දෝමනස්සේ. ඒ දෝමනස්සේ ඉඳන් අපි ගමන් කරනවා දුක්ඛයට. ඉතින් රාගං මාසෝක පෙන්නනවා. අර දෝමනස්ස එකපාරටම තේරුම් ගන්න අමාරු නම් ඒක යට තියෙනවනේ ප්‍රිය විප්‍රයෝගය නේද? ප්‍රිය විප්‍රයෝගයේ ඉඳන් අතන ආපහු ඒ දුක්ඛේ කරා ගමන් කරනවා කියන එක. මොකද අපි මතකද ජාති දුක්ඛ ප්‍රියේ විප්‍රයෝග. දැන් ඔයගොල්ලෝ ප්‍රිය විප්‍රයෝගයට වැටිලා නම් තියෙන, ඒ කියන්නේ ලිඳකින් ලිඳ කටකින් වැටුණ නම් ඒතනින්මනේ උඩට එන්න වෙන්නේ. ප්‍රිය විප්‍රයෝගේ ඉඳන් අපි දෝමනස්, ඒ කියන්නේ දෝමනස්සේ තියෙන උඩ දෝමනස්සේ වෙනුවට ප්‍රිය විප්‍රයෝගේ ඉඳන් දෝමනස්සයට යනවා කියන එක අර්ථය ගන්නවා. ඉතින් මේකේ පෙන්වන්නේ මෙහෙමයි. දැන් පරිදේවි ඉඳන් ශෝකයට අපි යනෝ නෙමෙයි, අපි දුවනවා. ඒ කියන්නේ දැන් ඔය හිතන්න බලන්න, ඕගොල්ලෝ අර බන්ට් එකක් වාගේ එකක් බැඳලා ඇවිල්ලා තියෙනවා. බේල්ලක් බැඳලා නේද? එතකොට ඒකේ බැඳලා ඇවිල්ලා ඉන්නකොට දැන් මේ ටිකක් මහන්සි තේකක් බොන්න කියලා ගෙදෙට්ට ආවා. ওই ලාවට ඔන්න ඉතින් තේකක් බොන්න කියලා හදාගෙන ඇවිල්ලා වාඩි වෙනවා විතරයි. තවත් මොහොසේ කිදන්නකො අකුත් කැයිපට ගහගෙන ඇවිල්ලා බුලත් ිටුකුත් කාගෙන රවුඩත් බවාගෙන දට්ටික විරිත්තලා කියනවා, අන්න මාත්‍ය ආදපු වෙහෙල්ල අන්න කැඩිලායි කියලා. දැන් තියෙනව නේද ඕගොල්ලන්ට නිකන් ලොකු මේව එකක් නිකන් ලැජ්ජාවකුත් තියෙනවනේ, මේ මොහොසේ දට්ටිකත් විරිත්තලා නිහිරේ. එතකොට තියෙනව නේද තමන්ට නිකන් ලොකුවට මේ මං හදපු එක කැඩලයි කියලා කිව්වයන් පස්සේ. දැන් ඒ පාර ඕගොල්ලෝ තේ ඕන එක පැත්තකට දාලා යන්නේ කොහොමද? මං කොන්ක්‍රීට් දාලා හරි ඕක හදනවා කියලා ලැජ්ජාවකුත් තියෙනවනේ, මාන්නී බලපෑමකුත් තියෙනවනේ. එතකොට ඒක හුඟාක්ම බලපාන ඔය ශෝකේ ඉඳන් දෝමනස්සයට ගමන් කරන්නා වූ කෑල්ලට කියන එක. ඉතින් මෙන්න මේක තමයි මේ මාන පාර මේ තියෙන්නේ. ඉඳන් සච්චේ ඉඳන් භයාගෙතට තියෙන එකේ මාන පාර. දැන් ඒක බිඳිලානේ මේක තියෙන්නේ. ඉතින් බොහොම වේගෙන් ගමන් කිරීමක් ඔතන තියෙනවා. එතකොට අපි මේ පරිදේවි ඉඳන් ශෝකයට යනවා. ඒ අවස්ථාවේදී අන්න අර සිමෙන්ති ටිකක් දාලා හරි හදනවා කියලා අන්න රූපයක් අරගෙන අපි සංඥාවට යනවා. ඊට පස්සේ අපි දෝමනස්සේ ඉඳන් අපි මේ ශෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට අර සංඥාවෙන් ඉඳන් අපි චේතනාවට යනවා. එතකොට දැන් ආපහු කිව්වා අන්න ඒ අවස්ථාවේ තමයි අර මානෙ ගෙඩි කුඟාක්ම තදින් බලපාන්නේ. අර චේතනාව එනවා, දැන් මං සිමෙන්ති දාලා හදනවා ආදී වශයෙන් ඒක හුඟාක්ම ඇවිල්ල තියෙන්නේ. අර පොඩ්ඩක් මවා ගන්න, අර මනුස්සයා බුලත් ටිකක් ආගෙන ඇවිල්ලා විරිත්තල අරක කියනකොට තමන් හදපු එක කැඩුනහම එහෙම නිතන් පොඩි ළමින්ට උනත් හරියට තරහත් හිටන් යන්නේ නේද? තමන් හදපු එක නිකන් කැඩනවා ඔය ආදෙන එක හරින පරිප්පු ඉස්කෝලේ කිව්වත් තමයි ළමින්ට තරහ යන්නේ නේද? අන්න ඒ වගේ. එතකොට ඒ දැන් මෙතන මේ චේතනාව ඉඳන් අපි දැන් විඥානීය කරා ගමන් කරන්නයි හදන්නේ. ඉතින් අන්නේ අවස්ථාවේ පොඩ්ඩක් මේ චේතනාවේ අර්ථ දැක්වීම කියන එක බලන්න. චේතනාව අර්ථ දක්වන්නේ කොහොමද? කාමීසු සම්නිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. කාමයන් එක සංයුක්තයි, කනෙක්ටඩ්. ඊළඟට විහෙරති භාවිතෝ කියන්නේ අපි දියුණු කරනවා, ඩෙවලොප් කරනවා. අජෝ සංඥා කියලා කියන්නේ මේ අල්ලගෙන ඉන්නවා, රිමේන් හෝල්ඩින්, අල්ලගෙන ඉඳීමක් කියන එක තියෙනවා. එතකොට අපි මොනවද අල්ලගෙන ඉන්නේ? භවය නේද? දැන් බලන්න අර මේක බන්ට් එක කැඩලා ගියා කියන්නකෝ. තමන් භවය අල්ලගෙන ඉන්නේ නැත්නම් ඒක කැඩලා ගියාමකෝ. ඔය කැඩලා ගියා කියලා නිකන් ඉන්න පුළුවන්. තේරෙනවද? තමන්ගේ මේ ජීවත් වෙන්න ක්‍රමයෙන් මේක පවතින එක, ඒක කැඩලා ගියා කියන එක. එතකොට එහෙනම් අන්න අපි ඒක අල්ලගෙන ඉන්නවා, භවය අල්ලාගෙන ඉන්නවා. ඊළඟට දෙවෙනි වචනේට එනවා. මොකද අපි කියුවේ දැන් මේක පොඩ්ඩක් අර මතක තියාගන්න ඕනේ, එහෙම නැත්නම් ලියා ගන්න ඕනේ. කාමී සංයුක්තෝ විහෙරති භාවිතෝ කියන්නේ ඩිවලොප් කරනවා. අජෝ සංඥා අපි අන්න තුන්වෙනි වචනේ පටන් ගත්තා. අජෝ සංඥා අල්ලගෙන ඉන්නවා. භවය තමයි අපි අල්ලගෙන ඉන්නේ. එතකොට අපි මේ භාවිතා කරන්නේ දිනු කරන්නේ මොනවද? රූප වේදනා චේතනා. ඒවනේ අපි තියුණු කරන්නේ. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්නේ දැන් රස්සාවක් කරගෙන ඉන්න. මම මේකට වඩා හොඳ රස්සාවකට යන්න. මොකද ඒක කල්පනා කරන්නේ. දැන් මට 1000ක් නම් ඩොලර් හම්බ වෙන්නේ 2000ක් හම්බ වෙන එකට යනවා. රූප නේද? දියුණු කරනවා කියන්නේ රූපේ. ඊළඟට ආපහු බලන්න ඕගොල්ලෝ දියුණු කරන්නේ වේදනා. ඒ 1000ක්ම් 2000ක්ම් වුණා මං හිතන් ඕගොල්ලෝ හිතන්නේ නම් මං වෙනදට වඩා හොඳට කනවා කියලා. හැබැයි කන්නේ නම් අරගම තමයි. හැබැයි කල්පනාව තියෙන්නේ එහෙම. මම බෙන්ස් කාර් එකේ යනවා. එතකොට මට එහෙම සූටියක් තියෙනවනේ බෙන්ස් කාර් එකේ ගියාම. අන්න ඒ වගේ කල්පනා කරන ලොකු ගෙදරක ඉන්න. එතකොට වේදනාවගේ අපි දිනු කරන්නේ. ඊළඟට බලන්න මේ චේතනාව. මොකද්ද මේක සඳහා ඉතින් තියෙන්න බෑ. මම ඉස්සර හිටියේ ටෙක්නීෂියන් නම් මම දැන් ඉංජිනේර් නේද? එතකොට ධම්මමච්චරියත් එක්ක සම්බන්ධයි. මේක මේ ධම්මමච්චරියේ පාරනේ. එතකොට ඒත් තමන්ගේ ඉතින් චේතනාවන් තමයි දිනු කරන්නේ. මම මෙහෙම මෙහෙම වෙමි. මම ලොක්කෙක් වෙමි ආදී වශයෙන්. එතකොට එහෙනම් මෙන්න මේව තමයි අපි දිනු කරන්නේ. බලන්න අපි මුළු ජීවිතේම ඕක තමයි කරලා තියෙන්නේ. අපි දිනු කරලා තිනවනවා රූපයි වේදනායි චේතනායි. ඕක තමයි දිනු කරලා තියෙන්නේ. ඊළඟට සංයුක්ත වෙලා තිනවා connected. මොනවටද අපි සංයුක්ත වෙලා තියෙන්නේ? ඕක සඳහා රූපයි වේදනායි සංඥායි කියනවා. දැන් බලන්න මේක හරියට නිකන් ටී කප් එකක් වගේ නේද? දැන් අපි ඉස්සෙල්ලම කියවන අපි භාවිතා කරනවා කියවන රූප වේදනා චේතනා කියලා. රූප වේදනා චේතනා වලින් හැදිලා තියෙනවනේ දැන් ටිකන් ටී කප් එක වගේ පේනවද ඒකේ ෂේප් එක? එතකොට මේ ටී කප් එකට මේ හැන්ඩල් එකක් තියෙන නේද? පේනවද මේ හැන්ඩල් එක තමයි විඥාණයට යන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අර තේ ගොට්ට කියලා ගන්නකො අන්න හැන්ඩල් එක. නැත්නම් සාස්වන් එකේ හැන්ඩල් එක වගේ. ඉතින් මේ ඕගොල්ලන්ගේ කප් එක ඇතුලේ මොනවද තියෙන්නේ? මෙන්න මේ සංඥාව නේද? ඉතින් බලන්න මොකද්ද මේ සංඥාව කියලා. පොහු සංඥාවක් නේද? ඇයි එහෙම කියන්නේ? බලන්න මල මුත්‍රා අසුචි ගොඩක් දැකලා එකපාරටම අපි කියනවා සුබයි කියලා. බොරුවක් නේ කියන්නේ. අසුචි ගොඩකට බලු වෙට්ටකට සුබයි කියලා කියනවා. ඊට පස්සේ ඉතින් මේක කරකවන්න පුළුවන් නේ කියලා අපි පට කරකෝලානේ. අන්න නිත්‍යයි කියලා කතාවක් අපි ඇවිල්ලා තියෙනවා. එතකොට සුබේට නිත්‍යෙක් කව කරාම මතකද අර අපි කිව්වර කටුලක් තියෙනවා කටුලක් පිඟාන කවුරුයි ගෙනක් තියෙනවා දැක්ක ගමන් ඕගලන්ට ලස්සන්ට ආවා කවුරු හරි පිඟානම අරගෙන ගියා නම් කිසි වැඩක් නැහැ නේද මොකද්ද උනේ කියලා නිකල්පනා කරා කටුලක් ටික තියෙනවනම් අන්න තමන්ට කටුලක් තියෙනවා කටුලක් තියෙනවා කියලා ආ මොකද්ද උනේ මේ පුන පුන ස්පර්ශ කිරීම ඒක නෙමේ සුබේට නිත්‍යයි කියලා කියන්නේ පුන පුන ස්පර්ශ කරා එතකොට එන්න සුබේට නිත්‍යයක් එක්කව කරාම අපිට සුඛයි තම් නිත්‍යයි කියන එකත් බොරුවක් නේ සුබයි කියන එකත් බොරුවක් නිත්‍යයි කියන එකත් බොරුවක් ඉතින් දැන් මේ දෙක එකහුවල දැන් අපි කියන සංඥාව සුඛයි කියලා බොරු දෙකකින් එකහුව කරගත්තේ නේ එතකොට එහෙනම් මේ පොහ සංඥාවක් නේ අපි ළඟ තියෙන්නේ මේ ටී කප් එක ඇතුලේ මොකක්වත් නැහැ පුස්සක් තියෙන්නේ එතකොට අන්නේ පුස්සා භාවිතා කළා තමයි අපි මෙතෙන්දියා හදන්නේ මේ විඥානය කියන එක ඉතින් අර බුදුහාමුදුරුව කිව්වේ අනිච්චා භික්කවේ කාම තුච්චා කිව්වනේ තුච්චා හිස් කිසිම දෙයක් නැති දෙයක් ඒකකින් ඒ කියන්නේ බොරු ගොඩකින් තමයි අපි මේ හදාගන්නේ අන්න ඒක කෙනෙක් හරියට බැලුවා නම් ওই විදිහට තේරුණා නම් මගේ ටී කප් එක හිස් කියලා ඒ පුද්ගලයාගේ හිත නතර වෙනවා සම්පූර්ණයෙන් හිත එහෙමම නතර වෙනවා ආනාශ්‍රෝ කියන එකට යනවා ඉතින් ඒක තමයි මේ තොන්නේ ආගින්චන්න යදන සමාධියට හේතු ප්‍රතිපදාව කියන එක ඉතින් දැන් බලන්නකො මේ ඔක්කොම එක දෙකක් සම්බන්ධයි නේ. දැන් ඉස්සෙල්ලා අපි පෙන්වන්නේ ඕගලන්ගේ ප්‍රධාන භාවනාව හැටියට. මොකද්ද මේක උනේ මේක පොඩ්ඩක් හෙල්ලිලා නේ. මේක සුබයි කියලා මේ පැත්තට ගියා. පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යයට ඇදුනා. පොඩ්ඩක් හෙල්ලිලා නේද මේ ඇතුලේ කප් එකේ තියෙනවා වගේ පේන්නේ. දැන් ඕගලන්ට නම් ඒක තේරෙන්නේ හොඳට හෙල්ලෙනකොට නේ. උලම් පාර වදිනකොට. මේක මේ රාමුවක් නේ මේ තියෙන්නේ. පේනවා දැන් අපි මේ පෙන්වුවේ මේ විඥාන ධාරාව ගලාගෙන යන හැටි. ඒ කියන්නේ අපි මෙතන අර 1A 1A 2A කියලා කිව්වේ මොකද්ද? මෙතන පේනවද? මෙතන මේ හැම තැනින්ම අපි ගහනවා ජැක් එකක් මේකට. මේ ෆ්‍රේම් එකක් හැදෙන්නේ. දැන් බලන්න අර කාමච්ඡන්දේ කියන එකෙන් ගහනවා මේ පැත්තට එක ජැක් එකක්. ඒ කියන්නේ රූපේ ඉඳන් සංඥාවට. දැන් අර බන්ට් එක කැඩලා හැම ගියයින් පස්සේ කල්පනා කරනවානේ මම සිමෙන්ති දාලා හරි අදිනවන්න ඡන්දයක් නැති වෙනවා එකට නේද? එතකොට දැන් අපි ආව මෙතෙන්ට. එතකොට දැන් ඊට පස්සේ මෙතන මේ නාම රූප කියන එකෙන් ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේ සංඥා විඳන් චේතනාවට යන ගහන්නේ ව්‍යාපාදේ ගැක් එක. එතකොට දැන් අර මංගුම් කියන සීයා එහෙම ආහාර ගන්නකොට තරහ යනවා කියලා නේද? එයා ඉල්ලන්නේ පෙරේවානේ. එතකොට මේ ව්‍යාපාදයෙන් ගැක් එක ගන්නවා. ඕක කොහොම නෙමෙයි අබයි සූදුරුයි කහයි දාලා හැදුවන හරි කියලා වෙනවා. එතකොට මේ චේතනාව කරා එයා ගමන් කරනවා. එතකොට ඊට පස්සේ ආපහු මේ චේතනාවෙන් ද විඥානට යන්නේ. මෙතන මේ තීන මිද්දේ තියෙනවා. මෙතන මේ පල්ලෙහාට තීන මිද්දෙන් ගන්නවා ජැක් එක. මේ පැත්තෙන් දැන් අපි ටිකකට ඉස්සලා දැක්කා උද්දච්චය. දකුණු අත පැත්තෙන් එළියෙන් ඉඳන් ගහන්නේ කාම සංඥා. එතකොට අපි උඩින් ඉඳන් පල්ලෙහාට යනවා. ඉතින් මේ හරියට ආවෙන් පස්සේ මේ අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනවා. මේ පල්ලෙයන් පෙන්න්නේ ඒකනේ. මැරුණා නම් මැරිච්ච විදියට ඉන්නේ නැතුව අපි යනවා සංස්කාරී බිඳුනා නම් බිඳුනායි කියලා නිකන් ඉන්න පුළුවන් නෑ. අර බන්ට් එකක් කැඩුනාම හදන්න යනවා වගේ විඥාණී මලාන මේක හදන්න යනවා. අපි අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට අන්න ගහනවා විචිකිච්ඡාවෙන් ජයක් එක. ගිහිල්ලා අපි මේ ෆ්‍රේම් එක හදා ගන්නවා ආපහු රූපයට යනවා නේද? ඉතින් ඕකම තමයි පෙන්වන්නේ අර ඉස්සෙල්ලා පෙන්වන්නේ ආහංකාරයයි. මතකද මෙතන මේ කතාවෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ ආහංකාරේ මමංකාරය නේද? ඒක ඇති වෙනවා කියන්නේ. ඉතින් මේ පැත්තෙන් අර මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා කියන්නේ. ඉතින් මේ යට ඉඳන් මේ කතාව කරන්නේ. ගිහිල්ලා වුණා හදාගත්තා. ආහංකාරේ මමංකාරය. මමංකාරේ ආහංකාරය. දෙපැත්තට යනවා. මේ එකම කතාව පෙන්වන්නේ විවිධාකාර විදිහට ඒක පෙන්වා දෙන්නේ. ඉතින් මෙතනදී මේ භාවනා හොඳට ගන්න පුළුවන් කෙනෙකුට මේ ටීකප් එක ඇතුලේ තියෙන හිසම තේරවන්න ඇති හිස් දෙයක් කියලා. එතකොට ඉඳී තමන්ගේ සිත නතර වෙනවා. ඒක තමයි මම පෙන්වලා දෙන්නේ. ඊළඟට පෙන්නනවා මහණෙනි නැවත අනිකත්ත කියමු. ආරසාවදී මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත්ෙද්ද, පරලෝ යම් කාමියොත්ෙද්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, පරලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, මෙලෝ යම් රූපයොත්ෙද්ද, පරලෝ යම් රූපයොත්ෙද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, පරලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත්ෙද්ද, යම් ආකින්චන් ආයතන ධ්‍යාන සංඥාවොත්ෙද්ද, මේ සියලු සංඥාව ඉතිරි නැතු නිරුද්ධ වෙද්ද, යම් මේ නිය සංඥා නා සංඥායතන සමාධියක් වේද, ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිය සංඥා නා සංඥායතන හේතුයි පහදි. මේ භවයේදී පැහැදීම ඇති කල්ලි නිය සංඥා නා සංඥායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදී රහත්තේ ශාරීරියාවෙන් මිදීමි මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නා විපාක විඥානි යම් කුසල විඥාණයට සමාන වන්නේද යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවේ ලැබේ. ඉතින් ඕගොල්ලෝ දන්නෝ මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි මේ අපේ තියෙන්නේ නේද? ඉතින් ඒ සංස්කාරයන් ඒව මගේයි කියලා නොගැනීමෙන් තමයි අපි මේ නිව සංඥා නා සංඥායතනෙ ඉන්නට යන්නේ. මතකද අපි ඔක පැහැදිලි කළා අර බඩු වාසුන් නැගේ මේ උදාහරණිය අරගෙන ලී කෑලි තුනක් තියෙනවා. ඒකේ ඒ ලී කෑලි තුනක් හම්බ වෙනවා මේසයක් හදන්න. ඒකේ දෙකක් හොඳයි එකක් ගුල්ල ගන්න. ඉතින් බාසුන් නැට කරගන්න දෙයක් තිබුණේ එයා හැදුවා මේසෙ. හැදුවට පස්සේ පේනවා මේ දකුණු පැත්තට ඇවිල්ලා තියෙන අර ගුල්ල ගහපු ලී කෑල්ල. දැන් බාසුන් නැට බයයි මේක කොයි වෙලාවක හරි කඩාගෙන වැටේවි කියලා. එතකොට ඒ කියන්නේ බාසුන් නැහැ ඉස්සර නම් මේක යටින් ගහනවා. අර අහංකාරයටත් එක්ක මේක ගහනවා යටින් නමක්. මම තමයි බාසුන්නේ හදපු දිනේ මේකයි කියලා. දැන් එයා නම් ගහන්න යන්නේ නැහැ. මේ හදන සංස්කාරේ මේසෙ කඩාගෙන වැටේ කියලා. එතකොට සංඥාවේ අනිත්‍යභාවය දන්නවනම් හදන්නා වූ සංස්කාරේ මේසය මගේ නොවේ කියන ප්‍රමාණයට අන්‍යවල ස්ථාවදී මේ සංඥා නා සංඥාය දිනේ කියන එකට යනවා. ඉතින් අපි භාවනා කරනකොට එහෙම හිතාගෙන භාවනා කරනව නෙමෙයි. දැන් මේසෙ කැඩෙනවා කියන එක හිතාගෙන භාවනා කරනව නෙමෙයි. ඕගොල්ලෝ කරන්නේ සංඥාවේ අනිත්‍යභාවය. සංඥාවේ අනිත්‍යභාවය බලාගෙන යනකොට මෙතෙන්දි තමන්ට එනිව සංඥා නා සංඥා ඇතිනවා. ඉතින් සංඥාව සම්පූර්ණයෙන් අනිත්‍යයි ගත්තාම ඉතින් ප්‍රඥාව විමුක්තියටත් යන්න පුළුවන්. ඉතින් අපිට මේ පෙන්වලා තියෙන ධර්ම කාරණාව වශයෙන් කොච්චර දුරට මේක බැලුවා නම්ද මේක සිද්ධ වෙන්නේ කියන එක විතරයි මේක පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් දැන් මෙතෙන්දි මේ කියන්න වටින ධර්මයක් තමයි ඔය ඔගොල්ලෝ දන්නවා අර බෙල් ෂේප් කර්ව් එක කියන එක හැදෙන හැටි. මේක නිකන් මේ කර්ව් එකක් වාගේ පේනවනේ. හිතන්න බලන්න අර බෙල් ෂේප් එකකට එනවා මේ වේදනාවෙන් ඉඳන් මෙහෙම නාම රූපේ හරහා ගිහිල්ලා මේ චේතනාවට ගිහිලා චේතනාවේ මෙහෙම පල්ලෙහාට ගිහිලා විඥානීය පැත්තට යනවා. ඉතින් මේක මේ විඥානීය සකස් කිරීමක් කියන එක තමයි. ඉතින් මේක රැල්ලක් වගේනේ. ඉතින් රැල්ල කියන එක ගලාගෙන යනවානේ. ඉතින් ඒක ආපහු එනවා මේ පැත්තට නේද? පරාමාස කාය ග්‍රන්ථිය ඉඳන් පටන් ගත්තාම මෙහෙම උඩට ගිහිල්ලා විඥානීය පීක් එක ඊට පස්සේ මේක මෙහෙම බහැලා යනවා කියන එක. ඉතින් ඕක කියන්න පුළුවන් දැන් මම පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තියෙනවා. එතකොට දැන් අද මම කැකිරි මාළුවක් කනකොට මං කියන්නේ කිසිම කෙනෙක් මට අර විදිහේ කැකිරි මාළුවක් හදලා දීලා නැහැ කියලා. එතකොට මොකද මේ මිනිසුන්ට උයන්න බැරි කමද තියෙන්නේ? නැහැ නේද? වෙලා තියෙන්නේ මගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා මට මේක මැච් කරන්න බැරි කම. නමුත් ඕක තේරුම් ගන්නේ නැති පුද්ගලයෙක් මොකද කරන්නේ? දැන් හිතන්නකො පොඩි කාලේ කැකිරි මාළු කනකොට ඔන්න ඇති වුණා වූ වේදනාව අපි හිතන්න මෙන්න මෙතන මේ නාම රූප හරිය තියෙනවා කියලා. අපි හිතමු මේක ඒ ගිය ඒ කියලා නේද? ඊට පස්සේ දැන් මං කනකොට මේ පොඩි කාලේ කාපු එක තියෙනවා. ඊළඟට මම දැන් කනකොට එක මෙතන ඒ කියලා අපි පොයින්ට් එකේ කියමු. එතකොට දැන් ඊට පස්සේ දැන් මං එකපාරට මතක් වෙන්නේ මොකද්ද? මම පොඩි කාලේ කාපු එක කොයි එකයිද කියලා. ඒ කියන්නේ මගේ තියෙන බෙස්ට් එක මම ගේනවා නේ පොඩි කාලේ කියලා. ඒ කියන්නේ අනු පීක් එක. අන්න බෙල් ෂේප් කර්ව් එකේ හොඳ මේක. මම අභිජ්ජා වෙලා තියෙන හොඳ මේක. ගේනා මගේ මාන්නේ නේ. පොඩි කාලේ කාපු එක ඒක මැරලා ඉවරයි නේ. දැන් මෙතන කනකොට මම ආපහු එකක් ගේන්න ඕනේ නැහැ නේ පොඩි කාලේ කාපු එක මේකයි කියලා. අර මෝඩකම නිසා මාන්නෙන් තමයි ඒක ගෙන්නන්නේ කියන එක. එතකොට අපි මේ විදිහට මේ මාන්නයත් එක්ක මේ කර්ව් එක හදනවා. ඉතින් ඔය නිවසඤ්ඤා නාසඤ්ඤායතෙන් ලාභියා තමයි මාන්නේ අඩුම එක්කෙනා. එතකොට එයාගෙත් හැබැයි ඉතින් අර කර්ව් එක තියෙනවා. එතකොට දැන් ඉතින් මේ පෙන්වන්නේ මොකද්ද? මේ විඥානී හැදුනා කියලා කියන්නේ මොකද්ද? මේ විදිහට සකස් වෙලා තියෙන කර්ම විඥානී. අර කර්මයන් කරලා ඇති වුණා වූ විඥානී. අර පොඩි කාලේ කාපු එකයි කියලා අපි ගෙනින්නා වූ දේ කියන එක තියෙනවා. එතකොට එහෙනම් ඒකදී මානිය කියන එක හොඳට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. ඉතින් මානිය අඩුම එක්කෙනා තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභය. ඉතින් මේක වදාළ කල්ලි ආයස්මත් ආනන්ද ස්ථිරයන් වහන්සේ භාගතුන් වහන්සේට මේක පැවසුවා. ස්වාමිනී මේ ශාසනයේ මහානතෙමි මෙසේ පිළිපන්නේ මේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මේ මහානතෙමි පිළිදී. ආනන්දේ මෙහි ඇතැම් මහණෙක් පිරුණම් පාන්නේ. මේ ඇතැම් මහණෙක් පිරුණම් නොපාන්නේ කියලා වදාළා. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහණෙක් පිරුණම් පාන්නේද? මේ ඇතැම් මහණෙක් පිරුණම් නොපාන්නේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහණතෙමි මෙසේ පිළිපන්නේ. නා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ඉතින් මේ උපේක්ෂාවට මම මගේ සතුට නොවේ. සතුට වේ. මම මගේ කියයි. මම මගේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති කියලා ගන්න. ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මම මගේ යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා උපේක්ෂාව විඥානීය සුරුහලේ ලද්දේවි. ඒ දැඩිකුට අල්ලා ගැනීම ආනන්දේ දැඩිකුට අල්ලා ගැනීම සහිත මහණතෙමි පිරුණම් පාන්නේ නොවේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ දැන් කෙනෙක් ওই විදිහට දැන් බලන්නේ අර කර්ම විඥානීය සකස් කරනවා. එක එක විදිහක අපි සකස් කරනවා. ඉතින් සකස් කරලාට පස්සේ දැන් මේ බුදුහාමුදුරු පෙන්නන්නේ එක පුද්ගලයෙක් ඕකට ඇලෙනවා, තව පුද්ගලයෙක් එකට ඇලෙන්නේ නැහැ. ඒක අභිනන්දනා කරා නම් මේ උපේක්ෂාවට සතුටු වුණා නම් මම මේ මගේ කියලා ගත්තා නම් අන්න ඒ පුද්ගලයා පිරුණම් පාන්නේ නැහැ. එතකොට දැන් ආනන්ද හාමුදුරුව අහන ස්වාමිනී දැඩකට අල්ලා ගන්න ওই මහණතෙම කුමක් දැඩිසේ අල්ලා ගනේද? නිවසඤ්ඤානාසඤ්ඤායතනයි වදාලේ. ස්වාමිනී මේ මහණතෙම මොනායි දැඩකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භාවය අල්ලා ගනි. ආනන්දේ මේ මහණතෙම දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භාවය අල්ලා ගනි. ගන්නේ ආනන්දේ යම් මේ නිවසඤ්ඤානාසඤ්ඤායතනයක් වේද මේ වනායි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භාවයයි. බලන තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා මේ ලෝකේ තිබෙන අල්ලා ගන්නා දේවල් වලින් දැඩි කොට අල්ලා ගන්නා ශ්‍රේෂ්ඨ භවය මොකද්ද? නිවසඤ්ඤා නාසඤ්ඤායතන. ඉතින් මේ මනුස්ස ලෝකේ මිනිස්සු වැරදිට වටහාගෙන ඉඳලා තියෙනවන්නේ නේද? මේ මේ මනුස්ස ජීවිතය තමයි හොඳ මේක කියලා. ඔගොල්ලෝ හුඟක් වෙලාවට අහනවනේ හුඟ කතාවක් නේ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා නෑ නෑ ඒක බොරුයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා නෙම සංඥා නා සංඥා ඇතනි. ඒක සඳහා මේ මනුස්සය මොකද්ද අල්ලගන්නේ? ඒක හරියට ඔය නිකන් කවුරු හරි ලොකු මහත්තයෙක් ගොල්ෆ් ගහනවා නම් චයාමන් කෙනෙක් වගේ කෙනෙක් ඔය පෙලක් කට්ටිය ඉන්නවා කොහම හරි ක්ලබ් එකට රිංග ගන්න. ඒ රිංග ගන්න මොකද? ඉතින් ගොල්ෆ් ගහනවානේ අරයත් එක්ක නේ. ඊට පස්සේ දැන් මිනිස්සු කතා කරනකොට කියනවා මේ අර ලොකු මහත්තයා ගැන කතා කරනවා මේ මෙහෙමයි කියලා. ආ ඔව් මන් දන්නවනේ මේ අපිත් එක්ක ගොල්ෆ් ගහන්න යන්නේ. ඒ කියලා කියනවා. එතකොට දැන් අර දාගත්තා තමන්ගේ එකට නේද? අන්න ඒ වගේ තමයි මේ මිනිස්සු අර ගොල්ෆ් ගහන ලොකු මහත්තයා වගේ දාගෙන තියෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. දැන් තථාගතයන් වහන්සේ මේක ඉපදිනවා කියලා තමයි මේ මිනිස්සු බොහෝම දාගෙන තියෙන මිනිස්සයා කියන්නේ හරි ලොකු එක්කෙනෙක් කියලා නේද? බුදුහාමුදුරුවෝ කියන නෑ එහෙම නෙමෙයි කියලා. මිනිස්සයා දාගන්නවා අර විදියට. අන්න ගොල්ෆ් ක්ලබ් එකට දාගත්තා. මේ වීතරාග වීත දෝෂ වීත මොහ වෙච්ච බුදුහාමුදුරුවන් වදාගෙන. ඒ බුදුහාමුදුරුවෝ මේක ඉපදින්නේ. දැන් බලන්න අකනිට රාමලෝකෙත් රහත් වෙන්න පුළුවන් නේද? එතකොට ඇයි මේ බුදුහාමුදුරුවෝ මෙතන ඉපදින්නේ? රහතන් වහන්සේ මට පැවසුවා දරුවයි මේක බැලන්ස් කරන්නයි කියලා. මිනිස්සු ලෝකෙ ඉපදෙන්නේ බැලන්ස් කරන්න. ඒ බැලන්ස් කරන්න කියලා කියන්නේ බලන්න දැන් බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උපන්න නම් ඕගලන් මොකද්ද කරන්න වෙන්නේ? උඩමයින් තමයි වෙන්නේ නේ. බ්‍රහ්ම ලෝකෙට යන්න බෑනේ. හැබැයි ඕගොල්ලෝ මෙතන උපන් බුදුහාමුදුරුවෝ මෙතන පහළ වුණාම හැමෝටම ධර්මය ගන්න පුළුවන්. ඒ දිව්‍යුරුට බ්‍රහ්මයන්ට මේ එන්න පුළුවන් නේ. ඕගලන්ට මෙයන්ට බැරි කම තියෙන්නේ. ඉතින් අනුකම්පා කරලා තමයි මෙතන ඉපදීම කියන එක තියෙන්නේ. ඉතින් ඒක අපි අර ගෝල්ෆ් ක්ලබ් එක වගේ එක දාගන්න හොඳ නැහැ. බුද්ධ වචනේ හරහා යන්න ඕන. එතකොට ශ්‍රේෂ්ඨ භාවය ආනන්දේ මේ ශාසනයේ මහානතෙන් මෙසේ පිළිපන්නේ පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙද මේ උපේක්ෂාවට මමයි මගේ සතුට වේ. මමයි මගේ නොකියයි. යම් තෘෂ්ණාවෙන් ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමේ මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටිනා වූ ඔහුගේ ඒ අසුරු කලාව විඥානේ නොවේ. ඒ දැඩිවට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ අර උපේක්ෂාව ඇති වුණා. ඒක නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ටති කියලා ගන්නවනම් ඒ පුද්ගලයා පිරුණම් පානවා කියන එක පෙන්වනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පෙන්වනවා ස්වාමිනි ආශ්චර්යේ ස්වාමිනී අද්භූතේ ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරු කොට භාගතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරනද ස්වාමිනී ආරු විමුක්ෂේ කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආරසාවක් තෙමි මෙසේ කල්පනා කරන්න. මෙලෝ යම් කාමියෝත්තේද්ද පරලෝ යම් කාමියෝත්තේද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්තේද්ද පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද මෙලෝ යම් රූපයෝත්තේද්ද පරලෝ යම් රූපයෝත්තේද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්තේද්ද පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්තේද්ද යම් ආගින්චනායතන සංඥාවෝත්තේද්ද යම් නෙව සංඥා නා සංඥායතන සංඥාවෝත්තේද්ද මේ සියල්ල සක්කාය නම් මේ. ඒ සක්කාය කිරින් දැඩිකට අල්ලා ගැනීම නැතු චිත්‍යාගේ යම් මෙදීමක් වේද ඒ අමෘතේ වේ කියලා තථාගතයන් වහන්සේ වදාළා. ඉතින් මේක මේ පෙන්වන්නේ මොකද්ද? දැන් අපි තියෙනවා මේ එක එක සංඥාවන් නේද? දැන් බුදුහාමුදුරු මේ දක්වා කියපු දේවල් ඔක්කොම කිව්වා නේද එතෙන්ද? පරලෝ ඒවා දැන් තියෙන ඒවා කාම කාම සංඥා රූප රූප ඊළඟට ධ්‍යාන සංඥා කම්පාන වුණ ධ්‍යාන සංඥා නේව සංඥා නා සංඥා එතන. බුදුහාමුදුරු පෙන්නුව මේ ඔක්කොම සක්කාය කියන එක. දැන් බලන්න අර අපි කිව්වා කතාවේදී අර මිනිස්සේ කඩයක් දාගෙන හිටියා. ඒ පස්සේ අර ලොකු මුදලාලි කෙනෙක් කඩයක් දාගත්තට පස්සේ එයා පරාද ඒ පරිගිල්ල යා මහන වුණා වගේ නේ. සිල් රැක භාවනා කරනවා. ඒ පර ධානයන්ගෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද මේ කියන්නේ? මොන රූපේ අල්ලගෙන ඉන්න පුළුවන් කියලා හේතුව. බෑ. ඒ පර ධානයෙන් අල්ලගත්තා. වේදනාව සහගත ධානය. ඒ පර ඒවත් බෑයි කියලා ඒවත් අයින් කරා. ඒවත් අයින් කළා ආකින්චන්න ආයතන. නෙව සංඥා නාස හදන්න පුළුවන් හොඳ මේක දක්වාම ගෙනිච්චා. මේ ඔක්කොම මොනවද මේ කියන්නේ? සක්කාය ඕන් බොඩි කියන එක තමයි මේ පෙන්නන්නේ. එතකොට දැන් මේකේ බලන්න දැන් පෙන්වන්න පුළුවන් දැන් අපි ඉස්සෙල්ලා කිව්වා අර 1A 1B 2A 2B ආ කතාවෙදී අපි කිව්වා නේද මේක කෙලින්ම එහෙම ෆ්‍රේම් එකක් මේක හදන්නේ කියලා. ඒ කියන්නේ විඥානයේ ධාරාවක් වශයෙන් ගමන් කරනවා. වම් පැත්තෙන් දකුණට යන යටපැත්තෙන් එහාට එනවා. දැන් බලන්න මේ වතුර වීදුරුවක් කරගෙන අපි මෙහෙම හෙල්ලුවොත් මේ එක පැත්තක් උඩට යනවා නේද? උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ? උඩට ගිය පැත්තෙන් අර උඩ පොටෙන්ෂියල් එනර්ජි වැඩි වෙනින්දා ඊ යටපැත්තෙන් වීදුරුවෙන් පල්ලෙහා මේ පැත්තට එනවා. ඒක නේද සිද්ධ වෙන්නේ? ආන්න ඒකමනේ මේ පෙන්වන්නේ. දැන් ඉතින් මේ පැත්තේ රැළ ගැහුවා වගේ උඩට ගියා. ඒ පාර පල්ලෙහා ඉඳන් මේ පැත්තට එනවා. ඉතින් මේක වටේට දුවන්න දුවන්න මොකද්ද වෙන්නේ? අපි කිව්ව කඩයක් දාගෙන දිව්ව, ධානයක් අල්ලගෙන ගිව්ව, නව සංඥා නාසංඥා ඇතර දිව්ව. මේක වටේ දිව්වා කියන එක විතරයි තියෙන්නේ. අර බල්ල හනු වටේ අර කියමු තමයි ඔය කියන්නේ. ඉතින් මේක දුවන්න දුවන්න මොකද වෙන්නේ? මෙතනින් බහිනවා. මෙතන මේ යට ඉන්න අහනුයි මම්මේ දෙන්න එකට හැංගිලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ චේතනාව යටින් හිතන්නකො බටයක් වගේ දාලා තියෙනවා කියලා. දැන් බ්ලොටින් පේපර් එකකින් ඔයගොල්ලෝ මොනවා හරි ටිකක් මෙහෙම ගත්තොත් එහෙම ඒ බ්ලොටින් පේපර් එකේ අර තීන්ත ටික ගිය තැනක් හොයන්න බෑනේ නේද? ඒක හැමතැනම මෙතන අහවල් තැනයි කියන්නේ. පොඩ්ඩ ඒක හැමතැනම ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සිංක එකේ වතුර දැම්මහම ඔයාලට වෙන වතුර ටික යන්න කොහෙද යන්නේ? අර බටේකින් කොහම හරි ඒක යනවා කියන්නේ. අර ගිහිල්ලා අර කස්සේ හැංගිලා. ඉතින් මේක මේ අහනුයි මොන්නේ කියන එකට හැංගිලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ඔක්කොම සක්කාය. මේ ඔක්කොගෙම කරගෙන තියෙන්නේ ඔන්න දෙයක. ওই සංකාය කියන එකේ ඒ අල්ලා ගන්න නැතුව නැති වෙලා යනවා නම් අන්න ඒක ඒ මිදීමක් තියෙනවා. අන්න ඒක තමයි අමෘතය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඉතින් අයි පාර තථාගතයන් වහන්සේ පවසන ආනන්දේ මෙසේ වනායි මා විසින් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලාදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලාදී. ඒ සමාධිය අසුරුවට ඕවියන්ගේ ඊතර කිරීම දේශනා කරනවාදී. ආර්ය මුක්ෂය දේශනා කරනවාදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමතු අනුකම්පායතව ශාස්ත්‍ර විසින් අනුකම්පා බුදව කටයුතු යමක් වේද මා විසින් ඒත් ඔබට කරනවාදී. ආනන්දේ මේ මුක්ෂ මූලවේද ශුන්‍යාගාරවේද ආනන්දේ සමාධිය උපදව ප්‍රමාදනුව පසු පසුතැවෙන්නේ නොවේ. මේ තොපගේ තොපට අපගේ අනුශාසනාවයි කියලා තථාගතයන් වහන්සේ වදාළ. භාගතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත් ඇති ආයස්මත් ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා කියනවා. ඉතින් මේක භාවනා කරන්න කොහොමද කරන්නේ? එතකොට මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක මුලින් පෙන්නවා මේ කාමයන් කියනවා මහත් තුච්චයි හිස් දෙයක්. දැන් ටී කප් එක ඇතුලේ මොකක්වත් තිබුණේ නැහැනේ. හිස් එකක් තිබුණේ. එතකොට ඉතින් මේකෙන් පෙන්නනවා මේ මායාවකින් කරපු ලද්දක් වෙනිය බාලයාගේ වචනියකින්. මං කිව්වේ බාලයා තමයි ඕගලන්ට මේ කාමයන් හුඟක් ඇති කරන්නේ නේද? නැති කාමයන් එයා ඇති කරනවා. ඉතින් මේක තේරුම් අරගෙන මේ මට සමාජයේ මට සිද්ධ වෙන්නේ මේක තමයි බාල ලාපනා තමයි මෙතන තියෙන්නේ කියලා මේක ඇති දෙයක් ඇත්තේ නැහැ. දැන් එයා කල්පනා කරනවා මේ ditta dhamma samparayika kama kama sanya meyolin ඇති වෙන්නේ මොකද්ද? අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භය කම්පිටිෂන් එකයි කියන එක තමයි ඇති වෙන්නේ. ඉතින් මම කල්පනා කරනවා මේ මම මේ මාරයේ කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ. ඒතකොට මම එළියට පයින් හදනකොට එයා මොනවා හරි ගෑමක් දෙනවා මම මේක අසට ආපහු වැටෙනවා. දැන් මම මේක ඇතුලේ ඉන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වාගේ දේවල් භාවිතා කරලා කොහොම හරි මම මේකෙන් එළියට වැන ගන්නවා කියලා තමයි හොඳට ගන්නවා. දැඩි අදිෂ්ඨානයක්. අන්නේ අදිෂ්ඨානේ තමයි මේකෙන් එළියට යන්න පුළුවන්. කම්පාන වුණ ධ්‍යාන සංඥා බලන්න ඒක ඔච්චර පෙන් බුදුහාමුදුරු පෙන්නනවායි ගැඹුරට යන්න පුළුවන්ද කියන එක නේද මගේ කියලා. ඉතින් ඕකේ පෙන්නම මේ අප්‍රමාණ සුභාවිතා කියලා. මේ ජරා ගොඩක් කියලා කවදා හරි තේරුම් ගත්තා නම් මේක අසුභයි කියන එක තේරුම් ගත්තා නම් මේකෙන් අයින් වුණා නම් තමන්ට සුභයි. අන්න ඒ විදිහට තමන්ට යන්න පුළුවන්. මම මේ කුකුල් පට්ටියේ අසූචි මල මුත්‍රා කකා තමයි මම හිටියේ කියන එක තේරුම් ගත්තා. ගොම්බෙට්ටින්න පණුවා මේ කතාව පොඩ්ඩක් ගන්න. ඒක පළවෙනි එක. ඊට පස්සේ පේනවා මෙතන මේවා කැරකිලා මේ කාම සංඥා වලින් අන්තිමට මේ ඇවිල්ලා තියෙන මේ සුඛේ පරාමාසය මේ දික්ටි අනුසය පාරේ දිගේ ඇඟිල්ල දෙක කළා අපි කියනවා රූපේ. දැන් රූපේට සුඛයි කියලා. එහෙම නම් දැන් මෙයා කල්පනා කරනවා මෙන්න මේක තමයි ප්‍රශ්නේ. එහෙම නම් ඉතින් මේක ධාතුනේ නේද? රූපේ ආපෝ තේජෝ වායු පඨවි ධාතු දෙවෙනි කාරණාවට කිව්වේ ඒකනේ. ඉතින් ධාතු වශයෙන් බලලා ඒක අපි කරන්නේ ධාතු දූ පුඤ්ඤම් පවති කතාවේදී රසූචි පඨවිය වගේ අභ්‍යන්තරය අසූචි බාහිර ඒ විදිහට ගත්තා අයින් කරා. ඉතින් අයින් කරා නම් තමන්ට පුළුවන් වෙන ආකාස සංඥායතනට එහෙම යන්න. ඊට පස්සේ ඉතින් ආකාස සංඥායතන ස්පර්ශ වෙන්නේ වේදනාවක් තියෙනවනේ. ඉතින් ඒක ඊළඟට පෙන්වන්නේ අර කාම සංඥා දිට්ඨ ධම්ම සම්පරායක රූප ඒ විදිහට අරගෙන පෙන්වනවා. ඉතින් මේක අභිනන්දනා කරන්න වටින්නේ නෑ මං ආකා සංඥායතනෙ තියෙන්නේ වේදනාවක්නේ. ඉතින් ඒ වේදනාව මං අභිනන්දති අභයෝදති අජෝසාය තිට්ටි තියලා ගත්තොත් ඉතින් එතන ඒ හිටිනවනේ. එතකොට මේක අනිත්‍යයි කියන එක සමුදයස්තංග මේ දැකීමේ තමන් දකිනවා. එහෙමනම් නාභිනන්දති නාභයෝදති නාජෝසාය තිට්ටි තියෙන ගියා විඤ්ඤාණඤ්ඤායතන. දැන් ඉතින් අර කඩේ මුදලාරිගේ කතාව වගේ තමන්ට පටන් මතක් වෙනවා. කඩයක් දාගෙන හිටියා, ඒක පරාද වුණා. ධානයට ගියා, දෙවෙනි ධානලාභියාම පරාද වුණා. මම උමු ගිහලා අන්තිමට ගත්තා මේ වේදනාවත් එක්කන මම මේ වේදනාව සදාන චිත්ත සංස්කාර කරන්න. මුදලාලි කඩේ දාගත්තේ ධානයන්ට ගියේ ඒ වේදනාව සදා චිත්ත සංස්කාර. දැන් එයාට පේනවා මේ කිසිම ආකාරයකින් මේ වේදනාව සදාන චිත්ත සංස්කාරයන් මේක පවත්වන්න බෑ. මේ කම්පිටිෂන් එක සාරම්භය කියන එක අන්න එතෙන් තියා. ඒ පාර ඒක නිරෝධයට මම කැමතිනවා. ඒතම් සන්තම් ඒතම් පනීතම් කියලා කල්පනා කළා. ඒක නැත්තම් හොඳයි කියන්නේ. අන්න ඉතින් සමය අපි ආකින්චන්නායතයට ගියේ. ඉතින් එතෙන්දී අපි බැලුවා අර මේ ඩයග්‍රෑම් එකේ භවයේ භෝගයේ ඕකාරයේ මේ වෙනස්කම නිසා අපි දඟලන දැඟලිල්ල නේද මේ පෙන්නන්නේ. මේකින් අපි අහංකාර වෙනවා. ඉතින් අහංකාරය වෙලා අන්න මමංකාරය ඇති වෙනවා. මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලන්න වෙනස්කම නිසා නේද. මං කිව්වේ දෙන්න දෙවිදියකටනේ බලන්න. එතකොට දැන් එහෙනම් අපි මෙතන මේ ධර්මය තමයි අපි ගැඹුරට බලන්නේ. ආහංකාරයෙන් මමංකාරය, මමංකාරයෙන් ආපෝ ආහංකාරය, ඔබ තමයි සිද්ධ වෙන්නේ. දැන් ඒ පාර අපි පෙන්නා දුන්න මෙන්න මේ ඔයගොල්ලන්ගේ භාවනාවට උගම තදින් ගන්න කියලා පස්සේ ස්ලයිඩ් එක. ඒ පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාතිපාතේ, මේක පොඩ්ඩක් සිහි කරලා බලන්න. අදත්තාදානි නිසා ලෝභේ, ලෝභේ නිසා අදත්තාදාන. කාමීවරුදා ඇසරීම නිසා මෝහය, මෝහය නිසා කාමීවරුදා ඇසරීම. බලන්න මෙතන සම්බන්ධතාවය බලමු. අර ඉස්සෙල්ලා තිබිච්ච ඩයග්‍රෑම් එකනේ මේ 1 2 3 මේ ඇවිල්ලා තියෙන්නේ. අපි වේදනාව වෙනුවට දැන් අපි භවය ගිනගත් එක දැන් පරාමාසයට දාගෙන අපි තියෙන්නේ. ඒක අස්සට ගිහිල්ලා තියෙන අවස්ථාව. එතෙන් දැන් අපි මෙතනදී වාක්‍ය තුනක් ලියාගත්තා. පෙර මෝහය, දෝෂ සහිතව ජීවත් වීම, පානාතිපාතය. අන්න ඒක පොඩ්ඩක් බලමු. ඉතින් මෙතන මේ පෙර මෝහය කියුවාම අපි කල්පනා කරන මොකද්ද පෙර මෝහය? මෙතන තියෙන්නේ අර චේතනා ඕකාරේ නේද? ඒ කියන්නේ රෝගී සංඥාව මගේ කියලා ගත්ත. මං හිතුව ආකා සංඥායතන වගේ එකක ඉන්න පුළුවන් ඒ කියන එක. ඉතින් ඒකෙත් ඉන්න බෑනේ. ඉතින් අර අදෝසේ අර්ථ දැක්වීමත් එක්ක එහෙම හොතට ගැලපෙලා එනවා නේද? අජ්ජත්තරතෝ සමාහිතේ දෙක්කේව පටිසාරණං අයං අදෝසෝ. මේකෙ ඉන්න පුළුවන් කමකුත් ඇත්තේ නැහැ. ඒක සමාහිත බවක් තියෙනවා කියලා හිතුවනම් ඒක තමයි මගේ මෝඩකම් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක සම්බන්ධ කරලා බලන්න. ඊළඟට දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තා දානි. ඉතින් දැන් මම කරන්නේ මොකද? රස්සාවක් කළා මුදල් උපයාගෙන ජීවත් වෙලා ඉන්නවා කියන එක තමයි මගේ අවිද්‍යාව. ඊළඟට කාම, කාමී වර්ධව හැසිරීම, කාම සංඥාව, ඒ ඇලීම අබිනිවේෂය අපි ලියාගත්තා. එතකොට මෙතන මේ තුන් ධර්මයන් නිසා මේ පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයට ඇදිලා එනවා කියන එක පේනවා. එතකොට ඒක හොඳට බලන්න. මං කිව්වේ මිනිස්සේ දැක්කම මේ මිනිස්සේ මොකක්වත් දුන්නේ නැහැ. යාගේ හුලම් පාරක්වත් ඇදුන්නේ. එක පාට දැක්කම සුබයි කියලා ගත්තා. අපි කොච්චර මෝඩද කියලා හිතන්න බලන්න ඒ අවස්ථාවේදී. එතකොට මේක ප්‍රසන්න මූමන්ට් එකේදී තමයි මේක සිද්ධ වෙන්නේ. Tamanṭa මොකක්වත් හම්බ වෙලා නැහැ. දැන් හම්බ වුණා නම් ඊට පස්සේ ඒක පසු එකයි පෙර එකයි කියලා තියෙනවන්නේ. හම්බ වෙන්න පෙර, හම්බ වෙන්න පසු. මේක මොකක්වත් නැතුව මේ අවස්ථාවේදී අර මේ දැන් අවිද්‍යාවයි පසු මෝහය මෙතන මේ දෙකම අහුගලන්න පේනවා. මේක මේ එකයි. මේ දෙක අතර ගත්තාම මොකක්වත් නැහැ. ඉදා සත්‍යය, ඉදා සත්‍යයෙන් බොරුවට අර හැඟීමක් දීමක් විතර මෙතන තියෙන්නේ නේද? එතකොට අන්න ඒක හොඳට බලන්න. මේ කාරණා තුන නිසා මේක ඇදෙනවා කියන එක. ඉතින් මේකේ අන්තිමට බලන්න මේ පොඩියට වතුර කැල්ලෙත් එන හැටි පෙන්නනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඊළඟට පෙන්වීම මතකද? අර වේව් එක හරියට එනකොට මේක සම්පූර්ණයෙන් කැලැත්තිලා කැලැත්තිලා මේ හිස් දෙයකට නේද මේක කරන්නේ කියන එක පෙන්නනවා නේද? නේව සංඥා නා සංඥායතනට ගත් කියලා මුළු ෆ්‍රේම් එකම දක්වනවා. ඉතින් මේක හොඳට බලලා ඊට පස්සේ ඒ මේ භාවනාව තමයි මුකම් වැදගත් භාවනාව. ඊළඟට ඉන්න අර දෙවෙනි කොටස ශුන්‍ය මිදා අත්ේනවා, අත්ේනවා. ඉතින් මේකේ ප්‍රතිඵලය අපි පෙන්වන්නේ. මේකේ ප්‍රතිඵලය හැටියට දෝමනස්සේ තමයි තියෙන්නේ නේද? එතකොට ඒක බලලා ඉවරලා තමන් කල්පනා කරන්න ශුන්‍ය මිදන් අත්ේනවා, අත්ේනියනවා කියලා. ඊට පස්සේ ඒක තමයි දෙවෙනි කාරණාව. මම මේ මගේ කියලා ගැනීමක් නැතුව ආකින් ජන්නායතර යන දෙවෙනි කාරණාව. ඊළඟට තුන්වෙනි කාරණාවට මතකද? ටී කප් එකේ කතාව කිව්වනේ. ඒක අපි අර 1A 1B 1C කියලා ගත්තේ. ඒක කොහොමද බැලුවේ? ඕගොල්ලන්ගේ බන්ට් එක වගේ එක කැඩලා ගියා නම් පරිදියේ විඳන් සෝකයට යනවා කිව්වහම, ඒ කියන්නේ මම සිමෙන්ති දාලා හරි හදනවා. එහෙනම් රූපේ ඉඳන් සංඥාවට යනවා. එතද මම සෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාවේ ඉඳන් චේතනාවට යනවා. හරිනේ ඒක නේද? එතකොට මේ අවස්ථාවේදී අපි අන්න චේතනාවේ අර්ථ දැක්වීම කියන එක අපි බලනවා. ඒ චේතනාවේ අර්ථ දැක්වීම මොකද්ද? කාමීසු සම්නිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. එතකොට මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? භවය. අර බන්ට් එක හරි මං හදනවා කියලා ගත්තේ කැඩිච්ච එක අල්ලලා දාලා නිකන් ඉන්නේ නැතුව මගේ භවය පවත්තන්නේ නේද? භවය තමයි අල්ලගෙන ඉන්නේ. එතකොට ඊළඟට මම දියුණු කරන්නේ මොකද්ද? භාවිතෝ. මොනවද භාවිතා කරන්නේ? රූපාගය, වේදනාගය, චේතනාගය. ඕවා තමයි මම වැඩි දියුණු කරන්නේ. බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේ ඕවම තමයි වැඩි දියුණු කරන්නේ. කෑමක් හදනවා නම් මම හොඳට හදනවා. රූපාගය නේ. එතකොට ඒක කාලා කවුරු හරි කියනවා නම් හොඳයි රසයි කියලා වේදනාගය. මොනවාගෙන තියෙන්නේ? එතකොට මේව තමයි අපි වැඩි දියුණු කරන්නේ, ඩිවලොප් කරන්නේ. ඉතින් ඒක සඳහා අපි කනෙක්ට් වෙලා තියෙන්නේ මොනවටද? රූප, වේදනා, සංඥා. එතකොට මෙතන ටී කප් එකක් තියෙනවා. ඉතින් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? පොහු සංඥාව. බොරුවක් නේ හැදුනේ. සුබයි කියලා ගත්තා මල මුත්‍රා ගොඩක් පළවෙනි බොරුව. කරහෝල කරහෝල නිත්‍යයි කියලා ගත්තා අන්න දෙවිඩි බොරුව. එතකොට සුබයි නිත්‍යයි දෙකෙන් අපි දැන් ඇඟිල්ල දික් කළා කිව්වා සුබිර නිත්‍යක කරාම සුඛයි අන්න සංඥාව සුබයි කියලා. තුන්වෙනි බොරුව නේද? බුදුහාමුදුරුවෝ කියනවා දුකයි කියලා අපි කියනවා සුබයි කියලා. එතකොට මේක සම්පූර්ණ පුස්සක්. එතකොට මගේ ටී කප් එක ඇතුලේ කිසි දෙයක් නෑ. මම මේක භාවිතා කළානේ අපි මේ විඤ්ඤාණය හදන්නේ. එතකොට මේ හැන්ඩල් එකක් හදන්නේ මේ පුස්සකේ. ආන්න එක තමන් තේරුම් ගත්තා නම් ඉතින් තමන් මතකද බුදුහාමුදුරු පෙන්ව සංඥා මෙරුවක් කියලා නේ. සීල සූත්‍රය අපි බැලුවේ. ඒක තමන්ට ආව නම් අන්න සිත නතර වෙනවා. අනාශෝ චිත්තේ තින් ඒ භාවනාව කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පෙන්ව නිව සංඥා නා සංඥායතනි. ඒ කියන්නේ අර සංඥාවේ ඉතින් මෙහෙම දැක්කාම ඉතින් මේකේ අනිත්‍යභාවයනි තමන් කල්පනා කරන්නේ. ඒතර අනිත්‍යභාවය කියන එක කල්පනා වුණාන ඉතින් නිව සංඥා නා සංඥායතනෙට යන්න පුළුවන්. සංස්කාර මගේ නෝන් ප්‍රමාණයට ගත්තා. එතකොට ඊට පස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වුවා ආනන්ද හාමුදුරුවෝ ඇහුව ප්‍රශ්නේ. ඉතින් මේ පුද්ගලයා බුදුහම් පානවද කියලා. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නා කවුරු හරි මේ උපේක්ඛාවට ගිහිල්ලා එකට සතුට වෙනවා නම් අභිනන්දති අභිවදිත අජෝසායතිට්ඨති කියලා ගන්නවා නම් එහෙම වෙන්නේ නැහැ. නාබිනන්දති නාභිවදිත නාජෝසායතිට්ඨති කියලා ගන්නවා නම් එයා පිරුණම් පානවා කියලා තියෙනවා. එතකොට ආර්ය මුක්තිය පෙන්වුවා මේ ඔක්කොම සක්කාය. දැන් මේ ඩයග්‍රෑම් එකේ වලින් පෙන්වලා දීලා තියෙන යන්තම් වතුර කලත්තලා ඊපස්සේ හොඳට රැලි ගහනකම් කරලත්තලා නේද? බන්ට් එක කැඩලා වාගේ දුවලා ගිහලා ඔක්කොමත් කරලා පෙන්වුවා මේකේ වෙනම දෙයක්වත් ඇත්තේ නැහැ. මේක නිකන් බොරුවට අර ආනෙ නොමනේ හැංගෙන සක්කායක් විතරයි මෙතන හැදිලා තියෙන්නේ. පොඩි කාලේ ඕගොල්ලෝ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරා, දැන් සෙල්ලම් කරන්නේ නැහැ නේද? එතකොට අරක ඇති වැඩක් නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරුව පෙන්වුවා මේ සෙල්ලම් කරන්න පුළුවන් දේවල් ඔක්කොම නේව සංඥා නා සංඥා විතර නිකන් සෙල්ලම් පෙන්වුවා. එල්ලා කිව්වා ඉතින් ඔක්කොම සක්කාය විතරයි කියලා. කොතන ගුණක් තියන්නේ? අර බල්ල කනුව වටේ කරකුණා කියන එක විතරයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි මිනිත්තු 5-10ක් කරගෙන මේක පොඩ්ඩක් මනසට දාගෙන ඉඳලා අපි භාවනා කරමු. ඉතින් මේක ස්පෙෂල් වැඩසටහන. ඉතින් අපි කවුරුවත් කියලා දෙන්නේ නැහැ. නමුත් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරගත්තට කමක් නැහැ.